නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමං කෝචි යුත්තසති නපියං භායාමි කස්සචි මෙත්තා බලේනුපත්තන්දෝ රමාමි පවනේ තදාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහතු සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේගේ මෛත්‍රී පාරමී බලය දැක්වෙන බෝධිසත්ව චරිතයකට සම්බන්ධ ගාථාවක් ධර්මදේශනයේ සඳහා මාතෘකා කරන්න යෙදුණි. පින්වත් අජන්ත සොයිසා මහත්මානන්ගේ වචනයෙන් දැනගන්න ලැබුණ මේ මෞඛ්‍යයේ දෙපළ මැයි මාසේ 21 වෙනිදා වනකොට විවාහපත්වීමෙන් අවුරුදු 60ක් සම්පූර්ණ වෙන බවත් මේ දෙදෙනාට ආශිර්වාද පිණිසයි අද මේ ධර්ම දේශනය පවත්වන්න යන බවත් ප්‍රකාශ වුණා. සැබවින්ම අවුරුදු 60ක් තිස්සේ මේ දෙපළ මේ වාගේ ශ්‍රද්ධා සම්පන්න, සීල සම්පන්න, සෘත සම්පන්න, ත්‍යාග සම්පන්න, ඥාන සම්පන්න දරු පිරිසක් හදමින් මෛත්‍රීන් විසූ නිසායි අද මේ සැනසිල්ලේ ජීවත් වන්නේ. ඒ මේ මෛත්‍රී පිළිබඳව හැඳින්ෙන ප්‍රවෘත්තියකුයි මේ ගාථාට සම්බන්ධ වන්නේ. අපේ සරුවක්නේ ශාසනයෙහි දුතාංගධාරීන් අග්‍ර වූ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේට පූර්ව ජාතියකදී ගංගානම් ගඟේ එක් අත්තක ඉතාමත්ම උසස් බ්‍රාහ්මණ වංශයක උත්පත්තිය ලැබුවා. උන්වහන්සේ උපන්නේ බඹලොව ඉඳලා ඇවිල්ලයි. එනිසා රූපේනොත්, ඥානේනොත්, සැපෙනොත්, පිනෙනොත් බොහෝම ඉහළයි. දුටුවම් මනපහා පාදෙන බොහෝම සෞන්දර්ය රූප විලාසයක් තිබුණා. ඒ අතර එකතන බඹතලේ ඉඳලා ඒ එක කාලයේම උපන්නා පෙරජාති එකත පින්දාම් කරගෙන ආපු දෙවැන්නිය. එතුමිය ගඟෙන් එගොඩ උපන්නේ. එතුමියගේ නම පාරිකා කුමාරිකාව, බ්‍රාහ්මණ වංශික, බොහෝම සිල්වත්, ගුණවත්, රූමත්, පුණ්‍යවන්ත උත්තමාවක්. මෙල මිගොඩ උගන්නා වූ ඒ උතුමන්ගේ නම දුකූල පණ්ඩිත. මේ දෙදෙනාම බඹලොවින් ආපු නිසා ගිහි ජීවිතයේ විවාහපත්ති සිටීමට කිසිසේත්ම කැමති වුණේ නැහැ. දෙපිරිසේම දෙගොල්ලගේම දෙමව්පියන් දෙන්නගෙත් ඥාතීන්ගෙත් බලවත්ම උපායක්‍රම නිසා මේ දෙන්න විවාහපත් වෙන්න සිද්ධ වුණා. එයින් දුකෝල පණ්ඩිත ලිපියක් ලියලා ඇරියා අතේ, මම විවාහපත් වීමට කැමති නෑ, තමන් වෙන සුදුස්සියෙක් සොයාගන්න කියලා පාරිකා කුමාරිකාවට පණිවිඩයක් ඇරියා. ඒ ලිපියේ මඟදී කඩා බලා ඊට වඩා වෙනස් ලිපියක් මිනිකෙනෙක් අතින් ලියලා කියවුවා. පාලිකා කුමාරිකාවත් ඒ විදිහට ලිපියක් ලියන වෙනකොට ඒකත් මගදී කඩලා මේ දෙන්න සම්බන්ධ වෙන හැටියටයි ලිපියක් සම්පාදනය කළ මේ දූත පිරිස මේ දෙන්න එකතු කෙලේ. මේ දෙන්න බඹතලෙන් ආපු නිසා බ්‍රහ්මයන් හා සමානයි, බොහොම පිරිසුදු සීල සම්පන්නයි. මේ දෙන්න තරුණ වයසේදීම වනගතව තවුස් පැවිද්දෙන් පැවිදිවි වනමුල් පලාපල ආහාර කර ගනිමින් භාවනා නියෝගීව වාසය කළා. මේ අතර බොහෝ කාලයකට පස්සේ සද්දේව රජතුමා මේ දෙන්නගේ සීල සම්පත්තිය ගැන පැහැදී මේ දෙන්නට ඉදිරියේ සිදුවෙන විපතක් දැක දෙන්නා ළඟට මිනිස් වෙසින් ආවා. ඇයිලා කියා හිටියා, ඔබ දෙන්නා බොහෝම පුණ්‍යවන්තයි, ඔබ දෙන්නා බොහොම ඥානවන්තයි, ඔබ දෙන්නාට මැඩිකලක් යන ඉස්සර වෙලා ඇස් අන්ධ වීමේ විපතක් තියෙනවා. සද්දර සම්පත්තියක් ප්‍රාර්ථනා කරන්න කිව්වා. මේ දෙන්නම කිව්වා අපි බොහෝම සුද්ධවන්තයෝ. බොහොම පිරිසුදු අපි සීලය රකින්නේ. කොහොමවත් අපේ බ්‍රහ්මචාරියාව අපි කඩන්න කැමති නැහැ. එතකොට කියා හිටියා සග්නෝ රජේ, "ඔව්, බ්‍රහ්මචාරියාව කඩා ගන්න අවශ්‍ය නැහැ. මේ පාරිකා තපස්විනියේ යන්නාසක උතුණී වුණා නම් එතුමියගේ නාභියට මාපට ඇඟිල්ල තියන්නයි කිව්වා. ඒක නම් පුළුවනි කිව්වා. ඒ විදිහට ඒ අවස්ථාව සිද්ධ වෙනකොට දෙවලෝ සිටිය අපේ බෝධිසත්ව දිවිරාජයාට සුත වෙන අවස්ථාවේදී සබ්දෝ රජේ ආරාධනාවක් කළ මේ දෙන්නට දරුවෙකු වශයෙන් උපදින්නයි කියලා. මේ පුණ්‍යවන්තයන්ට සම්පත් ලැබෙන හැටි. සැබවින්ම බෝධිසත්ව දිවිරාජයා තාපිසාභාණී ඉඳලා එයින් චුත වී මේ මෞතුමියගේ කුසේ පිළිසඳ ගත්තා. ඉතාම පුණ්‍යවන්ත, බොහෝම ඥානවන්ත, දිලිසෙන රන්වන් සිරුරක් ඇති පුතෙක් බවට පත් වුණා. මාස 10ක් මේ මෞතුමිය කුසෙන් දරාගෙන බිහි වුණ මේ පුතා බොහෝම ලස්සනයි. හරියට රත්තරණය කළ ශරීරයක් වගේ බොහෝම රන්වන් පාට ඇති හැඩරුව ඇති පුතුරුවණක්. මේ දරුවාගේ සිව්මලිකම නිසාම මේ මෞපිය දෙපළේ කොහේවත් ඇවිදින්න යන්න දෙන්නේ නැතුව කුටියේ තියාගෙන සාත්තු සප්පායම් කරමින් පෝෂණය කළා. මේ දරුවා ඉතින් මෙසේ කෙනෙක් නෙමෙයි මතු බුදු වෙන බෝධිසත්ව දරුවෙක්. මේ දරුවා කොඩා කාලේ පටන් පුහුණු වුණේ මෛත්‍රී භාවනාව. කවුරුත් උගන්වලා නෙමෙයි පූර්ව ජාතිවල පුරුදු කරපු නිසා Tamanne වැටෙනවා මෙහෙම කළ යුතුයි මෙහෙම කළ යුතුයි කියලා. ඉතින් Tamanne කුටියේ ඉන්නවා මව්පිය දෙන්න පලාපල නෙලාගෙන හැම දෙයක්ම කරමින් දරුවා අදා වඩා ගත්තා. දරුවාට වාස 16 පමණ කාලයේ වෙන විට මව්පියන්ට මේ අනතුර සිද්ධ වුණා. මව්පියන් දෙන්නා පලාපල නෙලාගෙන කුටිය වෙත එන අවස්ථාවේදී වනාන්තරයේ අවස්ථාවකදී විශාල ධාරානි ප්‍රාත වැස්සක් වැස්සා. මේ වැස්සෙන් නොතෙමිනු පිණිස හොඳට හෙවණ ඇති අතුපතර පැතිරි ඇති ගහක් ළඟට ගියා. ඒ ගහ ළඟ හුඹක් තියෙනවා. මේ හුඹ උඩට නැගලයි මේ දෙන්නා මේ නොතෙමේ ඉඳ ගහ යට හිටියේ. මේ දෙන්නාගේ ඉසට ගහෙන් ලැබිරෙන සමහර වතුර බින්දු වැටෙනවා. මේ දෙන්නට දාඩිය දාලා හිටියේ මේ දාඩිය සහිත වතුර බින්දු ඇඟ හොදාගෙන ගිහිල්ලා අර හුඹේ හුඹ සිදුරකට වැටුණා. එයින් මේ හුඹ සිදුරේ සැඟවී සිටි විෂ ගෝර නාගයෙක් කෙපුණා. ඒකලා විෂ දොම් පිට කළා. විෂ දොම් පිට කිරීම නිසා දෙන්නගෙම ඇස් අන්ධ වුණා. දැන් ඉතින් යන්න එන්න පාරක් පේන්නේ නැහැ. වාසනාවකට සර්පයා දෂ්ට කළා නෙමෙයි විෂදුම් වැදුනා විතරයි ඇස් දෙක අන්ධ වුණා. දැන් ඉතින් දෙන්න අත්වැල් බැඳගෙන යහා මෙහා යන්න උත්සාහ කරනවා. පාරක් යන කල්පනා කරගන්න අපහසුයි. ඔය අතර නියමිත වෙලාවට ආවේ නැති නිසා මේ ස්වර්ණ සාම කුමාරයා, මේ දරුවාගෙනම සාම කංමම් පාර නිසා ස්වර්ණ සාම කුමාරයා මව්පියන් යන්නේන අඩිපාර දිගේ ඉදිරියට කැලෑවේ ඇතුළට ගියා. ගෙල්ලා කතා කරමින් ගිය අම්මේ තාත්තේ කියමි. යනකොට මේ මව්පිය දෙන්නට කොහොම නමුත් සමීපිනවට ඇහුණා. ඉක්ව අනේ පුතා පියාවල් තැන ඉන්නවා එන්න අපි ළඟට දාපට හැපෙන්නේ කියලා කිව්වාම මේ දරුවාගේ මව්පියන්ගේ අත් දෙක අල්ලගෙන කුටියට එක්කාසු කරගෙන ආවා. දැන් ඉතින් දරුවා දෙමව්පියන් උපස්ථාන කරන්න පටන් ගත්තා. ඉන් ඉදිරියට දෙමව්පියන් දෙව අනන්ත දෙවිදින් නැහැ කියාවක් නැ කුටියම නවත්තගෙන මේ කුමාරයන් වහන්සේ සෑම උපස්ථානයක් සැලසුවා. මේ ස්වර්ණ සාම කුමාරයාගේ මෛත්‍රී බලයෙන් මුළුමහත් වනාන්තරයේම ශ්‍රේම භූමියක් වෙන්නේ උරා. ඒ වනාන්තරයේ කිසිම සතෙක් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ වන දේවතාවෝ පරාමේ දරුවාගෙන පුදුම විදිහේ මෛත්‍රී සත්‍යයේ මිත්‍රත්වයකට පත් වුණා. දෙවියන් පමණක් නෙමෙයි සිව්පාවෝ පවා මේ ස්වර්ණ සාම කුමාරයා වටේ නිතර හැසිරෙනවා ඕම් ගිහිට මුරුදු වෙලා. ඉතින් මේ දරුවාට දර ගේන්න ඕන වෙනවා. වතුර ගේන්න ඕන වෙනවා. ඒ මවතාවල කුටියෙන් එළියට එනකොට මෝදෙන්නෙක් එනවා ළඟට. මෝදෙන්නෙක් ඇවිල්ලා පිටට හේත් වෙනවා. ඉතින් මේ දෙන්නාගේ කරෝනේ දෙන්න අතරේ තියෙනවා වතුර ගේන ලබු කබල. ඒක කලයක් වගේ එකක්. මේක තිනවා මේ දෙන්න එහා මෙහා ඈතින් නැතුව හිමින් හිමින් ගඟ ළඟට යනවා. ගඟට ගියන් පස්සේ මේ ලැබුව දිය ලැබුව වතුරේ පෙළයම දෙන්නගේ පිට උඩින් තියාම දෙන්න මේ කාඩගෙන යනවානේ කුටිය ළඟට. එතනින් බිමට බා ගන්නවා. දර ගේන්න ගියත් එහෙමයි. දර ගේන්න යනකොට මේ මෝ එනවා පස්සෙම. මේ දර කඩාගෙන දර මිටියක් හදලා මේ මෝ දෙන්නගේ ඇඟ උඩ තියනවා. දෙන්න ඈත් මෑත් වෙන්නේ නැතුව එක ගානකට ඇවිල්ලා දර මිටියේ බා ගන්නකම් ගේනවා. මේ තරමට බනසතුන්ගෙන් පවා සහාය මෛත්‍රී බලයෙන් ලැබුණා. මේ ස්වර්ණසාම කුමාරයන් වහන්සේ මව්පියන් උණුපෙන් සකස් දෙනවා, සකස් කර දෙනවා, ඇල්පෙන් සකස් කර දෙනවා. වැසිකිළියට යන්න ඕන තැන අත්තලක් බඳලා දුන්නා. අත්තල අල්ලගෙන යන්න පුළුවන් හැටියට. එවාගෙම හැම උපස්ථානයක්ම මේ දරුවා කරනවා. කලාපල නිලාගෙන ඇවිල්ලා කවනවා, පොවනවා, නාවනවා, පිරිසිදු කරන ඔක්කොම කරනවා. මේ ටික කාලයක් මව්පියන් උපස්ථාන කරමින් ඉන්න අතරේ තවත් පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ කාලේ බර්ණස්නුර රජකම් කෙලේ පිළියක්ක තියෙන නම ඇති බ්‍රහ්මදත්ත නම වූ රජුව. ඔහුගේ පෞද්ගලික නම පිළියක්ක. රාජකීය නම බ්‍රහ්මදත්ත. මේ බ්‍රහ්මදත්ත රජුවන්ට ඕන වුණ මෝදණේ මේ කරමින් මෝමස්කාමී කාලයක් එන්නේ. ඒ නිසා ඇමතිවරුන්ට බාර දුන්න රාජ්‍යය දුනු ඒතල කඩු ආදී අරගෙන වනගත වුණා. වනාන්තර ඇවිදිනේ මුවන් මරාගෙන පුරුස්සාගෙන කමින් මෙහෙම යන අතන මේ ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ ඉන්න වනාන්තරයටත් ආවා. එදා හරියට මේ ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ මුවා දෙන්නා පිටේ වතුර භාජනයේ තියලා ගඟට යන වෙලාවයි. ගඟට යන වෙලාවේදී මුව බය වෙලා පැනලා දිව්වා. මුවන් දෙන්න බය වුණා මේ රජුලෝ දැකලා. රජුලෝන් ඒව වැටුණා. රජුලන්ගේ අතේ ආයුධ තියෙනවා. රජුලෝ ප්‍රාණඝාත කරන කෙනෙක් දැවින් සතුන් ඉවක් වැටුණා. අපරාධකාරයෙක් අන්තරාදායක කෙනෙක් කියලා. එතකොටම දුල ගියා මෝටිකද. නම ස්වර්ණ සම කුමාරයා එතන වැල්ලේ හිටියා. වැල්ලේ ඉන්නකොට මේ රජුලෝ හිතුවා මේ කවුද? මිනිහෙක්ද? දෙවියෙක්ද? නාගයෙක්ද? අඳුරන්නේ නැහැ. ඒ තරම් මිනිස්යත්ේ කෝවාගේ පුදුමාකාර කෙනෙක්. අන්තිමේදී කවුද කියලා බලන්නේ ඊතලයක් පපුවට විද්දා. ඊතලයේ විද්දාම මේ බෝධිසත්ත්ව ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ වැල්ලේ දිගා වුණේ මව්පියන් ඉන්න දිහාට ඒක දාලා. ලේවමනේ දැම්මා. ලේවමනේ දමමින් කියනවා මගේ ඇරෑනින් අන්ද වූ මගේ මව්පියන් දෙන්න බලාගන්නේ කවුද? අන්ද වූ මගේ මව්පියන් දෙන්න නොකානොමේ අසරණව වියලේ මිය යනවා නේද? අනේ මගේ මව්පියන් දුප ඕතෑන් කරන්නේ වේවා කියලා කියනකොට රජුරෝ ලං වුණා. මේ මිනිස් බසින් කතා කරන්නේ කවුද කියලා බලන්න. රජතුමා ආසාචරය ඔබ කවුද? එින් කතා කළා. මං ස්වර්ණ සාම. මව්පියෝ දෙන්න වල් කුටිය ඉන්නේ. මේ අඩිපාදයේ ගියා මේ කුටිය අඹ වෙනවා. ඒ දෙන්න අන්දයි. ඒ නිසා මට දැන් තියෙන එකම දුක මව්පියන් දෙන්න මගේ අභාවයෙන් කනගාටුවෙන් වියලේ මියයි කියන එකයි. ඉතින් රජුරුවන් හිත උණු වුණා. මේ තරම් පින් ඇති නෝන ඇති දරුවෙකුට නේද මම මේ ඊතලෙන් විද්දේ කියලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. රජුරෝ කිව බාවෙන් දෙපා මම දරුවෙකු වශයෙන් මේ මව්පියන් රැක බලා ගන්නම් කිව්වා. එච්චරයි බෝසතාණන් වහන්සේ මේ මූර්චා වුණා, විෂ මූර්චා වුණා. කතා නැතුව ගියා. රජතුමාගෙන් බොහෝම සංවේග වෙලා ජාර කුටි වෙත යනකොට මව්පියව කවුද කියලා. මේ ඔබේ පුතයි කිව නෑ. අපේ පුතා එනකොට ඔහොම නෙමෙයි. පුතා එනකොට බොහොම නිශ්ශබ්දයි. පුතා බොහොම ශාන්ත වෙන්නේ. සමන්නාංශ කවුද කියන්නේ? ඉතින් විස්තර කිව්වා. විස්තර ගියාම මම බර්ණස් රජුරුව. තන් ආවේ සමන්නාංශලා දෙන්නට උපස්ථාන කරන්නයි. ඒ මොකද මගේ යකින් ඔබේ පුතාට ඊතලයක් ඇදලා යන්නේ මේ කලුරේක තත්ත්වයට වැටුණා. දැන් ඔබ දෙන්න කනගාටු වෙන්න එපා. මම රාජ්‍යයට යන්නේ නැහැ. මම උපස්ථාන කරනවා. අනේ එපා. රජකෙනුගේ උපස්ථාන ගන්න අපි කැමති නැහැ. ඒ නිසා කරුණා කරලා අපි දෙන්නව පුතා ළඟට එක්ක යන්න. ඒ ටික අපට ඇති කිව්වා. ඉතින් මේ රජුරුවත් හඳා වැළපි මේ දරු මව්පිය දෙන්නගේ තියෙන අතරමිකම ගැන බොහොම උණු වෙන හදවතක් ඇතුව මව්පිය දෙන්නගේ අතින් අල්ලගෙන ගංගලකට ආවා. එන අවස්ථාවේදී දැන් ඉතින් දරුවා සිහිසන් නැති වෙලා ඉන්නේ. මේ මව්පිය දෙන්න බිම වාඩි වුණා. මෑණියෝ ඉස පැත්තෙන් උකුලොඩ තියාගත්තා. හේතුම අනිත් පැත්තෙන් උකුලොඩ තියාගත්තා. දැන් ඉතින් මේ දෙන්න සත්‍යක්‍රියා කරන්න පටන් ගත්තා. කබ්ජිරෝ විශ්මිත වෙලා පැත්තකින් බලාගෙන ඉන්නවා. තමන් රැක්ක සීලය ගැන, තමන් වැඩ වූ භාවනාව ගැන, තමන්ගේ సంతානයේ පුරුදු කළ ගුණධර්ම ගැන එක එකක් කිය කියා අර ඒ කලෙත් ගලවලා දාලා මේ දරුවාට සත්‍යක්‍රියා කරන අංගාතකදා. ගෝමාතකදා සත්‍යක්‍රියා කරනකොට දරුවාගේ ශරීරගත විෂ පොළොට බැහැලා ගියා. හැබැයි මේකට සෑහෙන වෙලාවක් ගත වුණා. ඔය අතර ආහසේ සිටියා වන දෙවතා දුවක්. මේ වන දෙවතා දුවද පූර්ව ජාතියක බෝසතාණන් වහන්සේගේ මව්තුමිය. එතුමියත් ආහසෙන් එවෙලා සත්‍යක්‍රියා කළා. උදේ පාන්දර අරුණෝදය වෙනකොට දරුවාගේ විෂ සම්පූර්ණයෙන් බැහැලා ගිහිල්ලා නැගිට්ටා. දෙමව්පියන් මෙන්නගේ නෙත් දෙක සුවපත් වුණා. දැන් අවුරුදු ගණනාවකින් දෙමව්පියෝ දෙන්න යමක් ඇහෙන් දැකින්න පුළුවන් වුණේ එදා. ඉර උදා වෙනකොටම, ඒ කියන්නේ දවසේ ආරම්භ වෙනකොට මේ කරුණ දෙක සිද්ධ වුණා. දරුවාගේ විෂ බැහැලා ගියා. දෙමව්පියන් දෙන්නගේ ඇස් දෙක මැනවින් ප්‍රසන්න වුණා. කරිතුමාල දැන් පුදුම තනසිල්ලක් ඇති වුණා. මං කළ අපරාධයෙන් මං ගොඩ වුණා නේද? දැන් ඉතින් මගේ ප්‍රාණඝාත කුසලයේ සිද්ධ වෙන්නේ නැහැ නේද? දරුවා ජීවත් වුණා නේ කියලා සමාව ගත්තා වැඳලා. සමාව ගන්න නිකන් හිතේ නැහැ. කිව්වා මම අදපටන් මෝමස් කැමියන් වල කියනවා. මං අදපටන් ප්‍රාණඝාතයෙන් වල කියනවා. මං අදපටන් පංචශීලයේ ආරක්ෂා කරනවා. මම අදපටන් දිවිහිමියෙන් වේවස් ආරක්ෂා කරනවා. දසපාණ ධර්මයේ කනුවම රාජි කරනවා. තමුන්නාන්සේලාගේ මේ ගුණ ධර්මයන්ගේ දකින්න ආන්න ලැබීමෙන් මගේ මුළු ජීවිතේම ධර්ම ජීවිතය බාට පමුණවා ගන්න මම අපකප වෙනවා කියලා මේ තුන් දෙනාට වැඳලා අවසරගෙන සීලටට ගෙයලා බොහෝම ධාර්මිෂ්ඨව රාජ්‍ය කළා. ස්වර්ණසාම කුමාරයන් වහන්සේ මේ මාපිය දෙන්නත් එක්ක තුන් දෙනාම රැඳුවා මෛත්‍රී භාවනා. මෛත්‍රී ධ්‍යාන උපදේව තුන් දෙනාම. මෛත්‍රී ධ්‍යාන උපදවගෙන බමතරේ උපන් ආයුෂ කෙලවර. හැබැයි බෝසතාණන් වහන්සේ නැවත නැවත මනුලොවට ආවා. බෝසතාණන් වහන්සේට පුළුවනි අදිමුක්තක කාලක්‍රියාවෙන් දෙව්ලොවෙන් බමරෙන් චුතරියෙන්ද. වෙන ආයට ඒක පුළුවන් කමක් නැහැ. පරමාසින්දිනවා. බෝසතුන් වහන්සේ දෙව්ලොව බමරලව නිම ආයුෂින්දී නැහැ. ටික කාලයකින් චුත වෙලා එන්නේ මනුලොව තමයි බෝධි සම්භාර පුරන්න තියෙන ශ්‍රේෂ්ත්‍රේ. ඒක නිසා මනුලොවට එනවා. එතකොට එදා සිද්ධියේ ලෞතර බුදුබාටපත් වෙලා මෛත්‍රී පාරමී ගුණයේ පහදා දෙමින් දෙසු ගාථාවක් තමයි මේ ප්‍රකාශ වුනේ. නමං කෝටි උත්තසති නපිහං භායාමි කස්සති. මාගෙන කිසි කෙනෙකු බාධපත් වන්නේ නැහැ. නමං කෝටි උත්තසති. මා නිසා කිසිම සතෙක් බාධපත් වෙන්නේ නැහැ. නපිහං භායාමි කස්සති. මම කිසියෙම සතෙකු කෙලෙන් බයටපත් වෙන්නේ නැහැ. මක්නිසාද? මෙත්තා බලෙන් උපත්තද්දෝ මෛත්‍රී බලයෙන් සම්ඳින්දීම නිසායි. මෛත්‍රී බලයෙන් බලගත වීම නිසායි මගෙන් කාටවත් බයකුත් නැහැ. අනිකෙනෙකුගේ මටත් බයක් නැහැ. සමාමි පවණේ තදා ඒ කාලයේ මම වනාන්තරයේ සිත් කලවා මෛත්‍රී වැඩුවා කියන එකයි මේ ගාථාවේ තේරුම. මෙතෙන් යාපි මෛත්‍රී භාවනා ගැන කෙටි හැඳින්වීම කරන්නට ඕනේ. ඊට ප්‍රථමයෙන් එදා මේ දුකුල පඬිත පාරිකා කුමාරිකා කියන දෙපළ බමතලියට ගියා. බමතලියෙන් ගිහිල්ලා ඉඳලයි නැවතත් මනලොවට ආවේ. ওই කාලයේදී පුදුම සිදුවීම් තියෙනවා. පූර්ව ජාතියේ මේත මහා කල්ප ලක්ෂයකට ඉස්සර පියමොත්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ඒ දුකුල පඬිතයන් වහන්සේ මා ප්‍රසිද්ධ සිටුවරේ කියලා හිතන්නා. හිටියා. එතුමාගේ නම වේදේහ. වේදේහ කෙනෙක් සිටුවරයක් වෙ හංසවතී රාජධානි සිටුතනතුර දැරුවා. ඒ කාලයේදී ධීමන්තුනා බුදුරජාණන් වහන්සේ පහළ වුණ මිනිසයන්ගේ පරමාසරුදු ලක්ෂයයි. මේ වේදේහ සිටුවරයා බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහා සංඝයාට ආරාධනා කොට 8000ක් තිස්සේ මහා දානයක් පිරිනැමුවා. එයින් හත් වෙනි දවසේදී පුදුම දෙයක් සිද්ධ වුණා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයන් සංගරාතේ සීනිවිසේ වඩා හින්දුවා දන් දෙදෙන වෙලාවේ තා භික්ෂුන් වහන්සේ නමක් ගෙමිදුලේ පෙනී හිටියා. මෙතුමාගෙන් ආරාධනා කළා, ස්වාමීනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ මේ නිවසේ දන් වළඳමින් ඉන්නවා, තමුන්නාසෙත් වඩින්ද කිව්වා. අතුලෙට උන්වහන්සේ ඇහුනේ නැතුවා ගීතිය. තුන් සැරයක් ආරාධනා කළා, වැඩියේ නැහැ. පස්සේ මේ සිටුවරයා එතෙන් දානෙ ගෙනල්ලා පාත්‍රයට බෙදෙන් පස්සේ උන්වහන්සේ ආපහු වැඩියා. ගෙදර ඇතුලේ වඳන්න වාඩි වුණේ නැහැ. පස්සේ මේ සිටුවරයා බුදුරජාණන් වහන්සේ දන් වළඳලා අවසානයේදී මේ ගැන විමසීමක් කළා. ස්වාමීනි, මේ දානේ පිරිනමන වෙලාවේ තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් මිදුලට වැඩියා. මම තුන් වාරයක් ආරාධනා කළා, අතුලට වඩින්න වැඩියේ නැහැ. ඒ නිසා මම මිදුලට ගෙනියලා දානේ බෙදලාම උන්වහන්සේ රැගෙන ආපහු වැඩියා. අයි ස්වාමීන් වහන්සේ අතුලට වඩින්නේ නැත්තේ කියලා ඇසුවා. ඒ වෙලාවේ සරුවක් යන වහන්සේ පහදා දුන්නා, මාසිකානේනි, ඒ තමයි මගේ ශාස්ත්‍රීය දුතාංග ධාරීන්ගෙන් අග්‍ර තාතන් වහන්සේ. උන්වහන්සේ දුතාංග ධාතුන්ම ආරක්ෂා කරනවා. දුතාංග ධාතුන් ආරක්ෂා කරන අතරේ ඒ සපදාන චාරිකාංගේ පින්දපාතිකාංගේ රකින්න නිසා ගියක් ඇතුළට වැඩෙන්නේ දැන් වලදන්නේ. ඒක විශේෂ ගුණයක් කියලා බොහොම ගුණ කතනයක් කළා. ඒකින් මේ සිටුවරයා පැහැදුනා. බලවත් ප්‍රසාරයේද පත්ලා කිව්වා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම මේ හත් දවසක් තිස්සේ කළ මහා දානෝපස්ථාන කුසල ධර්මයන්ගේ ශක්තියෙන් මට අනාගත බුදුසසුනකදී දුතාංග ධාරීන්ගෙන් අග්‍රව සාග්බෝධීන් නිවන් සුව ලබන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා කළා. එතුමාණන්ගේ සිටු දෙවියේ මේක බලාගෙන ඉඳලා එතුමියත් වැඳලා ප්‍රාර්ථනා කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ යම් බුදුසසුනකදී දුතාංග ධාරීන්ගෙන් අග්‍රව සාග්බෝධීන් නිවන් සුව ලබනවා නම් මටත් උන්වහන්සේ එක්කම සතර පාරමී පුරාගෙන එකම බුදුසසුනකදී මටත් තාත් බෝධීන් නිවන් සුව ලබන්නේ මේ කුසල හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඉතින් ඉදා සියමතුරා බුදුරජාණන් වහන්සේ මේ දෙන්නට ඉවරණ දුන්නා. එයින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බාට පත් වෙන බවත් මේ වේදේ සිටුවරයා දුතාංග ධාරින් අග්‍රව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බාට පත් වෙන බව අනාගත වාක්‍ය දේශනා කළා. මේ දෙන්න ඒ ජීවිතයේ අවුරුදු ලක්ෂයක් බොහෝ කුසල් කරගෙන සුගති පරායන වුණා. මේ දෙන්න භවයෙන් භවයට භවයෙන් භවයට බොහෝ සෙයින් එක්කාසු වුණා. ඒ මොකද දෙන්නගේ සිතේ ශ්‍රද්ධාව සමානයි, සීලය සමානයි, ඥානෙ සමානයි. දෙන්නගේ පැතුම බොහෝ ඒකාබද්ධයි. මේ දෙන්න කල්ප ලක්ෂයක් එකතාවනේ. මේ දෙන්න එක්තරා කාලයක නැවත එකතු වෙච්ච අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. මේ දුකීල පණ්ඩිතයන් වහන්සේ පූර්ව ජාතියේක බ්‍රාහ්මණ කුමාරයෙක් මානවකයෙක් ගඟක් කයින් ඇවිදමින් ඉන්නකොට පසේ බුදු කෙනෙකුන් වහන්සේ සූරක් මහනුව දැක්කා. හැබැයි මේ සූර එක කොනකින් පාගගෙන දිගට අදිනවා. මේ දරුවාගෙන් ඇහුවායි, ස්වාමීනි මේක පාගගෙන නගින්නේ. දරුව මේක ටිකක් දිග මදි. මේක ඇද්දික් වෙන මම මේ අදිනවා. නෑ ස්වාමීනි, අදින්න එපා. මම මගේ උතුරු සල්ව පූජා කරන්නම්. ඒ අඩුපාඩුව පුරවා ගන්න. උතුරු සල්ව පූජා කළා. ඒකෙන් මේ සූර නිසිය ඇටයට කරගන්න පුළුවන් වුණා. මේ කුසල බලයෙන් මේ දරුවා ඊළඟ ආත්මයේදී අයිමත් බ්‍රාහ්මණ වාසික මානවකයෙක් හැටියට උපන්නා. එදා ආර උතුරු සල්ව පූජා කළ පිණි මහිමේ නිසා බොහෝම සිනිඳු වස්ත්‍ර ලබන්න වාසනාවන්ත වුණා. එක්තරා අවුරුදු උත්සවයකදී තමන්ගේ මෑණියන් එක්ක අම්මේ මට තාම සිනිඳු මුරුදු ඇඳුමක් ඕනේ. ඉතින් ගෙදර තියෙනවා නොයෙක් නොයෙක් විදිහ ඇඳුම්. ගෙනත් දෙනවා එකක්වත් මේ දරුවාට ගැලපෙන්නේ නැහැ. හැම එකක්ම බරයි, සාරයි, දරයි කියලා හිතෙනවා. පස්සේ අම්මට කිව්වා, අම්මි මම එනම් සිනිඳු සිවුරු හොයාගෙන එන්න, සිවුරු සිනිඳු ඇඳුම් හොයාගෙන එන්න මට අවශ්‍යයි කියලා අම්මට වැඳලා ගෙනාමේ යන්නේ නාවික වෙළඳ කණ්ඩායමකට එකතු වුණා. එකතු වෙලා දැන් වෙළඳාමල සහභාගී වෙමින් නව කණ්ඩායමක් එකට යන වෙළඳ ගමනකට සහභාගී වුණා. ඒ මේ නව පෙළියේ එකින් එකට ගලතලා රුවල් නැව් යන්නේ අද වාගේ ආන්තරික නැව් නෙමෙයි. මේ රුවල් නැව් වලට බඩු බර වැඩි වීම නිසා මහ මොහොතේදී මේවා කියෙන්න පටන් ගත්තා. ගිලෙනකොට ගිලෙනකොට බොහෝ දිනක් ඉතිං මුහුදුපත් වුණා. නැවත් එකම මුහුදුපත් වුණා. නමුත් මේ දරුවා නෑලි කෑල්ල කාදාරින් පීනන්න පටන් ගත්තා. පීනලා දවස් 7ක් පීනලා ගොඩ වුණා. ගොඩ වෙන්නේ ඉස්සෙල මොකද සිද්ධ වුනේ? මේ තැනැත්තා ඉතා පිරිසිදුව සීලය රක්නා කෙනෙක්. නිත්‍ය වශයෙන් පංචශීලය රකින්නවා. ගෙදරින් එනකොට උපවාසත සීලය රකින්නවා. හරියටම උපෝසත දවසක් උදා වෙලා හරදීෙන් කට සෝදාගෙන උපෝසත සීලය සමාදන් වුණා මහ මුහුදි. අර මහජනක කුමාරයා වගේ. ඉදාම මණිමේකලා දිව්‍යාංගනම දැකලා මේ දරුවා මුහුදෙන් ගොඩ අරගෙන මහා රජුගේ රජ වෙන්නේ මංගල ශිලා තලයේ කියන්නේ මඟුල් ගල් කලාවේ සැපැප්පේවා. දැන් දින හතක් නිරාහාර වුණාද හොඳට නිින්ද ගියා. ඒ වෙනකොට රටේ රජුරෝ කලෝරියේ කියලා දවස් 7ක් වෙනවා. ඔටුන් හිමි කුමාරයෙක් නෑ. රජුරුවන් එකම දියණියක් ඉන්න කුමාරිකාවක් සීවලියේ මේ කියලා. මේ කුමාරිකාව ඒ කාලේ ඔටුනු පඳින්න නියමයක් නැති බැවින් මෙතෙමතුරු එක්කාස් වෙලා අග්‍ර පුරෝහිතතුමාගේ සහායෙන් කුසරතේ විහිදුවා. කුසරතේ කියන්නේ රජකමනේ සුදුසෙක් තෝරා ගැනීම සඳහා මන්ත්‍ර බලෙන් විහිදුවන අසුරතියයි. සුදු අස්යන් වල සුදු අලංකාර වලින් සරසලා සුදු ඇඳගත් මෙතෙමතුරු පස්සෙන් එන ඇටේට මේ අග්‍ර පුරෝහිතතුමා මන්ත්‍ර ජප කරලා ඊළඟට සුවඳ දුම් අල්ලලා ඊළඟට රිත්යන් වඩලා මේ අස්යන්ට සංඥාව දෙනවා රියදුරෙක් නැතුව දුවල යන්න. යම් තැනකට ගෙයලා මේ අස්යන් අසරතය යම් කෙනෙක් වට කරලා ප්‍රදක්ෂිණා කරලා ඉක ගත්තොත් ඒ තමයි රාජ්‍යයට ගන්නෙ. ඉතින් මේ අස්යන් දුවනවා. දැන් අසරතය දුවනවා අනේ සත්‍යය ඊටපස්සෙන් දුවනවා. මේ අසරතය හරුණා උයන දිහාවට. කවුරුත් කියව උයන දිහා මිනිස්සෝ නැහැනේ කියලා. පුරෝහිතයා කියවා එහෙම කියන්න එපා. මේ අසරතය යන තැනට යන්න අරින්ද. සැබෑ මේ අසුරාතිය ගියලා ගිහලා උයනට ඇතුල් වෙලාද ගල්සලා වටේ දෙවරක් ප්‍රදක්ෂිණා කළා. අර කුමාරයන් වහන්සේගේ සමීපයේ නැවතුණා. එලාම හිවිසි ගහවා. හිවිසි ගාන කුමාරයා නිින්දෙන් අවදි වුණා. ඇසුවා මොකද? තමුන්නාසර රාජ්‍ය ලැබෙනවා. මේ පුරෝහිත බ්‍රාහ්මණයා මේ ඉන්ද්‍රානිසිකේ කුමාරයාගේ පතුල් බැලුවා. පතුල් බැලුවා මුළු ජම්බුද්දීප රාජකරන තරම් මහා පුණ්‍යවන්ත කෙනෙක්. ලක්ෂණ සාත්‍රයේ දාන නිසා එතුමා මේ දේ තීරණය කරලා හිවිසි ගෑවේ. අන්තිමේදී මේ දරුවා නැගිට්ටා. ඇයි රජ කෙනෙක් නැද්ද? මේ විස්තරේ කියව රජුරුවා කලුරේ කළා රාජ කුමාරිකාවක් විතරක් ඉන්නේ තමුන් අසල රාජ්‍ය ලැබෙනවා ධර්මයෙන්. ඊළඟට තින් සුවඳ පැන්නේ ස්නානය කරවලා සාරිකී ඇඳුම් අන්දවන්න සූදානම් වුණා. මේ රාජකීය ඇඳුම් අන්දවන්න සූදානම් වල අතට ගන්නකොට මේක මේ කුමාරයාට දැනෙන්නේ බොහොම ගොරෝසුයි කියලා. ඇයි මේ රජුරවන්ද නැද්ද හිතේ රජුරවන් නැද්ද මේක වඩා සිනින්ද ඇඳුම් කියලා කිව්ව. මේ තියෙන ඉහෙළම ඇඳුම් තමයි මේ අපි ගෙනාවේ. එහෙනම් මට දෙන්න කෙන්දිය. කෙන්දිය අරගෙන නැගෙන දිශාවට දකුණු දිශාවට බටහිර දිශාවට උතුරු දිශාවට මේ උයනේ අට දිශාවටම පැන් වීසි කෙරුවා. පැන් වැදුවා. පුදුමයක් කියන්නේ එදා උතුරු සඳුව පූජා කළ පිනේ මහිමය අට දිශාවේ එක එක දිශාවේ කල්පවෘක්ෂ 8 බැගින් කල්පවෘක්ෂ 64ක් පහළ වුණා. කල්පවෘක්ෂ කියන්නේ සිතුව පැතුව සම්පන්න ලැබෙන වෘක්ෂ. ඒවෙන් ඇඳුම් පැළඳුම් ලැබෙනවා, ආභරණ ලැබෙනවා, ඕනම දයක් ඒවෙන් පහළ වෙනවා. පතිමිතුමා කියවා මේ මෙතුවාගේ නියම නම නන්දිය. මේ නන්දිය දැසේ රජ වෙන්න යන නන්දිය ප්‍රසිද්ධ කළා මේ පිටපස්සේ මේ කාටේ කිසි කෙනෙක් රෙදිවියන් දෙපා, ආභරණ දාන්න දෙපා. මේ කල්පවෘක්ෂ වලින් ඇඳුම් ගන්න. පතිතින් ඔටුනු පෑඳගෙන සිංහාසන ආරූඪව රාජ්‍යයටපත් වුණා. ආ රාජකුමාරිකාවම අග්‍රමහේතිකාභාටපත් වුණා. දැන් මෙතුමා බොහෝම ධාර්මිකව රාජ්‍ය කරනවා. ධාර්මිකව රාජ්‍ය කරන කාලය තුල හැම සම්පත්තියක්ම මේ රටේ සුලභ වුණා. ඒ කියන්නේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, යාන වාහන මේකේ හැම දෙයක්ම මේ රටේ සුලභ වුණා. මහජනයා බොහෝම සුඛිත මුදිත වුණා. කාලත වේවානවා ගොඩ ගොවිතයන් ශාස්ත්‍රීයක වෙනවා. මිනිස්සු බොහොම නිරෝගීව ජීවත් වෙනවා, සමගින් ජීවත් වෙනවා. හොරකම් නැරකම් මොනවාක්වත් ඒ රටේ ඇතුවනේ නැහැ. බොහොම ධාර්මිකව බොහොම සංසුන් රටක් බාටපත් වුණා. ඒ අතරේ මේ රාජ මහේසිකාව කිව්වා දෙවියන් වහන්සේ අපට මේ සම්පත් ලැබුණේ දෙවියන් දීලා නෙමෙයි. ඉබේ ලැබුණා නෙමෙයි. අපි සංසාරේ බොහෝ දන් දීලා තියෙනවා. සීල කළා තියෙනවා, මෙත් වැඩලා තියෙනවා. අපි නැවතත් ඒ වගේ කුසල් කරන්න ඕනේ නේ. ඉතින් මේ නන්දේ සරජිතුමා කිව්වා කෝචින් අපට දන් දෙන්න ප්‍රතිග්‍රහකයන් වාසලා නැහැ නේ දකින්නවත්. අපි හොයාගමු. අපි හොයාගමු නේ හේතු දාසිය අපි 500ක් දෙනාට දානි සූදානම් කරමු කියලා. මේ රාජ මහේසිකාව සුවඳ මල් ආදී රැගෙන මතුමා අන්තලාවට ගිහිල්ලා පූජාසනයක් මේ සකස් කරලා එතන නැගෙනහිර දිසා බලා පූජා කරලා මේ ලෝකේ නැගෙනහිර දිසාවේ කුතනකාරී ආර්යයන් වහන්සේලා රැඳෙනා සේක්නම් හෙට උදේ අපේ දානෙට වඩිත්වා කියලා ආරාධනා කළා. ආත්ම විශ්වාසී. හැබැයි ප්‍රහෝදා කවුරුත් මාවේ නැහැ. 500ක් දෙනාට දානි හැදලා ඒ වාසින් දුගී මංගි අසරණ ආදීන්ට පිළිනෙමුවා. ඒ කාලේ දුගියොත් ඒ රටේ හිටියේ ඇත්ත වශයෙන් කියනවා නම් නමුත් රටවැසියන් බෙදා දුන්නා. ඊළඟ දවසේදී දකුණු දිග්භාගයේ තෙල් මල් සුවඳ ආදී පූජා කරලා දකුණු දිශාවට ආරාධනා කළා. 500ක් දෙනාට දානේ සූදානම් කළේවත් කවුරුත් ආවේ නැහැ. තුන්වෙනි දවසේදී බටහිර දිශාවට තිසේ වැඳලා ආරාධනා කළා 500කට දානේ හැදලා. එදත් කවුරුත් ආවේ නැහැ. දැන් එන කෙනෙක් නම් වරක් දෙකක් කරනකොට එපා වෙනවනේ. ඥානවන්තයෙම නෙවෙයි. කවරෝ යාමක් පටන් ගත්තොත් ඒක නිමාව දකින්නකන් ජීරිනවා. ඉතින් මේ රාණි මහේසිකාවත්මා පින් ඇති නුවණ ඇති කෙනෙක් නිසා මන්දෝත්සාහය උනේ නැහැ. හතරවෙනි දවසේදී උතුරු දිශාවට මල් ආසනයේ තියලා වැඳලා උතුරු දිශාවට ආරාධනා කළා. ඒ කාලයේදී පත්මාවතී රාජ මහේසිකාවයේගේ පුතුන් 500ක් දෙනා පසේ බුදු වෙලා හිටියානේ. ඒ පසේ බුදුවරයන් වහන්සේලා ඉසිගිලි පර්වතයේ එවාගෙම ගන්ධමාදන පර්වතයේ වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේලාට දිවකන් නෝරට මේ ආරාධනය ඇහිලා පසුදා දානෙට වැඩියා. මේ දෙන්න පුදුමාකාර ප්‍රසාදයට පත් වෙලා ඉතාම ගෞරවයෙන් දානේ පිරිනමලා වළඳලා අවසානයේ වැඳලා කිව්වා ස්වාමීනි අපි බොහෝම උත්සාහයෙන් මෙන්න උත්තරයන් වහන්සේලා ප්‍රතිග්‍රාහකයන් වහන්සේලා අප ලබා ගත්තා. දැන් ඉතින් අපල ස්වාමීන් වහන්සේලා නොදැකී ඉන්න බෑ. දන්නොදී ඉන්න බෑ. අනුකම්පා කරලා අපේ රටේ උයනේ වැඩ වාසය කරන සේක්වා අපි දිවිහිමියන් සිල්පසයෙන් උපස්ථාන කරන චක්‍රකරු දායකයන් වශයෙන් පිළිගන්නා සේක්වා කියලා ආරාධනා කරලා උයනේ කුටිසෙනසුන් පාසුව සැලසුවා 500ක් දෙනා වහන්සේට. මේ දෙන්න බොහෝම ගෞරවයෙන් සෑමදාම පසේ බුදුවරයන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කළා. මේ අතරේ පිටිසර බද යම්කිසි කැරැල්ලක් ඇතිලා ඒක සංසිඳුවන්ද නන්දේ රජුරු රාජ මහේසිකාට කිව්වා අපේ පසේ බුදුවරයන් වහන්සේලාගේ උපස්ථාන ගැන අප්‍රමාදෝ සොයා බලන්න මම මේ කැරැල්ල සංසිඳවලා එන්නම් කියලා සේනාව පිරිවරාගෙන නගරේ පිට වැඩියා. රාජ මහේසිකාවත් රජුරු ඉන්න වගේම උපස්ථාන කිරීමට සූදානමින් සිටියා. හැබැයි පසුවදා දානය අදාගෙන ඉන්නවා ඉන්නවා පසේ බුදුවරයන් වහන්සේ වැඩියේ නැහැ. ඉමා හිතේ දුන්නසක් ඇති වෙන්නේ නැති. පස්සේ මැතිම උතුරුනි කියලා ගිහින් බලන්නයි පසේ බුදුවරයන් වහන්සේ රද වැඩි නැති මොකද කියලා. ඉතින් මේ 500ක් දෙනා එතමව කුසෙන් උපන්න පිළිසෙන්නේ 1000 උපන්න අයනේ. 500ක් දෙනා වහන්සේ එදා අලුයම් කාලේ පිරිනුවම් පාලා. මේ බව රාජමහේසිකාට ආරංචුනා පුදුමාවිදී සංවේගයක් ඇති වෙලා මහා පෙරහැරක් හැදීගෙන ගිහිල්ලා 500ක් දෙන වහන්සේගේ මෙසේ දේහයන් එක්කාසු කරලා තාජි ගෞරවයෙන් ආරාධන පූජා පැවැත්වුවා. 500ක් දෙන වහන්සේගේම ධාතු කොටස් එක්කාසු කරලා නගරෙට පිවිසෙන තැන චෛත්‍යයක් බැන්දෙව්වා. දැන් මේ මහරජුරෝ නැති අවස්ථාවේ හදිසියෙන් මේ සිද්ධිය වුණේ. මහරජුරෝ කැරැල්ල සංසිඳවලා ආපසු නගරයට එනකොට මාලිගාවට ඇතුල් වෙන්න ඉස්සර පිළිගන්නාපු මැතිම කියන්නේ ඇහැවේ අපේ පසේ බුදුවරයන් වහන්සේලාගේ සුවදුව කොහොමද කියලා. තියම දෙනාම කියා හිටියා දේවයන් වහන්සේ දේවයන් වහන්සේ නගරයෙන් පිටමං වූ දවසේම අලුයම් කාලයේ පසේ බුදුවරයන් වහන්සේලා සිළු දින අපින්වන් පෑවා. අපි රාජගෞරවයෙන් ආදාන පූජෝත්සවයේ පවත්වලා මෙන්න මේ චෛත්‍ය බන්දලා ධාතුන් වහන්සේ තන්පත් කළා කියලා කිව්වාම රජුරෝ මහා සංවේගයකට පත් වුණා. ඉවා මේ තරම් නික්ලේශී උත්තමයන් වහන්සේලාටත් ජීවිත අනිත්‍යයට පත් වුණා නම් අපවැන්නන් ගැන කවර කතාද? මම නම් අයි සිංහාසනයේ වාඩි වෙන්නේ නැහැ කියලා එතනින්ම උයනට ගියා. උයන්ට ගියේ මහනුවණ. තවස් පැවිද්දෙන් පැවිදිලා ධ්‍යාන වඩන්න පටන් ගත්තා. අර රාජ මහේසිකාවත් මේ කාරංචේලා ගියා. ගිහලා තවත් ඒ කුටියක තවස් පැවිද්දෙන් පැවිදිලා ධ්‍යාන වැඩුවා. මේ සංසාර පුරුද්ද. මේ දිවි මේ දින ධ්‍යාන වඩලා බඹලෝ උපන්නායසරය. අන්නේ බඹලෝ ඉඳලා ඇවිල්ලා තමයි මේ සුවර්ණ සාම කුමාරයන් වහන්සේගේ කාලයේ මේ සිද්ධිය වුණේ. එතකොට දුකෝල පඬිත නමින් උපන්න මනුලව එදා ඒ නන්දේ මහරජුණු පාරිකා කුමාරිකා වශයෙන් උපන්න එදා රාජමහේසිකාව. මේ දෙන්න අයමත් දවාපතුන නමුත් ගක්මචාරී විසිට තවස් පැවිදෙන් පැවිදිලා සිටගෙනයි මේ සුවර්ණ සාම පුත්‍රයන් වහන්සේ ලැබුයි. අන්තිමේ මේ දායමත් බබතලේට ගානේ තුන් දෙනාම ධ්‍යාන වඩලා ඒ බමතලේ ඉඳලා තමයි අන්තිම භාවයේදී මනුලව 1000 දින 15 වුණේ. ධම්මන 80000 සාදායන් ඇති මහා උසස්ම බ්‍රාහ්මණ වංශික ධනවත් නිවසේ තමයි මේ දුකෝල පඬිතුයන් වහන්සේ වෙලා උපන්නේ. නම පිත්තලේ මානවක. බොහොම රූපවන්තයි, සංවාම් පාටයි, මහා පුරුෂ ලක්ෂණ කීපයකට ඒ ශරීරේ පිහිටා තිබුණා. එදා ඒ රාජ මහේසිකාව සාගලපුර නුවර ඒ වගේම උසස්ම බ්‍රාහ්මණ වාසික උත්තමාවක් හැටියට උපන්නා. එතුමියක් බඹතල ඉඳලා ආපු නිසා බොහොම රූපවන්තයි, බොහොම ඥානවන්තයි, පුණ්‍යවන්තයි. අවුරුදු 20දී මෞපියන්ගේ මහත්ම ඇවිකිල්ලක් ආවා විවාහපතීම සඳහා. එලාවේ මේ පිප්පලේ මවනකයන් වාසික ප්‍රතික්ෂේප කළා. නමුත් මෞපියන්ගේ වචනේ නැවත නැවත කියවන නිසා ඉවෙනම් මම මාද සුදුස්සෙක් තෝරා ගැනීම සඳහා උපායක් යොදන්නම් කියලා රංකරුවන් ගෙන්නලා තනි රත්තරණින් බොහොම ලස්සන දිව්‍යාංගනාවක් වගේ රූපයක් නිර්මාණය කෙරෙව්වා. කාන්තා රූපයක්. ඒක ඇඳුම් අඳවලා පළඳවලා කිව්වා මෙන්න මේ විදිය කෙනෙක් හිටියොත් නම් මම බාර ගන්නවා කියලා. ඉතින් මේ කරගෙන බ්‍රාහ්මණයෝ ආනාවක් ත්‍යාගන ගමින් ගම නගරෙන් නගර ඇවිදගෙන යනකොට අර පූර්ව ජාතියේ එකරණිතේ කෙනා දැන් ඉන්නවනේ සාගලපුර. අනේ එතුමිය හරියට මේ හා සමානයි. ඊපස්සේ පිප්පලී මානවතුමාගේ මව්පියන්ද මේ විස්තරය කියලා පාරිකා කුමාරිකාව කෙනේ එතුමිය දැන් භද්‍රා කාපිලානි නම එතුමියගේ දෙමව්පියන්වත් මේ කියලා විවාහිය උසුන් කෙරෙව්වා. මේ දෙන්නත් අර කලින් වගේ ලියුම් ගනුදෙන කරන්න බලාපොරොත්තු වුනේ විවාහ ප්‍රතික්ෂේප වෙන්න. නමුත් මේ යන දූතයෝ ඒ ලියුම් කඩලා වෙනේදිර ලියලා තමයි මේ දෙන්න සම්බන්ධ කෙරෙන්නේ. මේ දින සම්බන්ධ කළ දැන් විවාහපත්නා වයස 20දී මේ දින එකඳේ නිදාගත්තත් මැදෙන් දාගන්නා ලොකු මල් වැඩමක් ඇඟින් ඇඟට තැවරෙන්නේ නැති මේ තරම් පිළිසුදුයි. දෙන්න මූණෙන් මූණ බලන්නේ නැහැ. ඒ තරම් මේ දෙන්න බ්‍රහ්මයන් හා සමානව පැවතුනේ. කොහොම ටික දවසක් යනකොට කුමර සීසන තැන බලන්න ගියා මේ පිප්පලී මානවක. කුමරේ සීසන කොට මිනිස්සු කොකුන් ඇවිල්ලා මේ කුඩා පණු කැදලේ ඇද ගන්නවා. සීසාන තැන පණුවක් මතු වෙනවා. කොක්කු ඇවිල්ලා මේවා අදිනවා. එවාගේ නේදා මේ භද්‍රා කාපිලානි නරිමිදුලි තරංගේ සේවිකාවක් ලවා ඉස පීරවමින් ඉන්නකොට තවත් දාසියක් මේ තල බලලා තිබුණා. මේ තලවල කැරලි පණු ඇදලා තිබුණා. කපුට ඇවිල්ලා මේ තල කැරලිවල පණුවන් ගහගෙන යන්න පටන් ගත්තා. දෙර පිපලි මානුකුමාට හිතා පාලෝන අනේ දෙයියේ මේ අපේ කුඹුරේ මේ තරම් ප්‍රාණඝාත සිද්ධ වෙනවානේ මිනිස්සු අතර කියලා. ඉතින් එහම අනේ කාටද මේ පාපේ? ඉතින් අර සීසාන මිනිස්සු කියනවා දැන් මේ සීසාලා අස්වැන්න ලැබෙන්නේ අයිතිකරුවන්දනේ. මේ සතුන් මැරීමෙන් සිදුවෙන පාපයක් අයිතිකරුවන්දයි කිව්වා. ඉතින් ඒකේ හරිම සංවේගයක් ඇති වුණා. අර බද්‍රා කාපිලානි 16 ගෙන් එනවානේ කාටද මේ කපුටන් දැහගෙන අනුවන් දැහගෙන යාමේ පාප කාටද කියලා. දාසිනුත් කිව්වා මේ කලයිති කාර්යයන් දැ කියලා. එයින් එතුමිය සංවේගයට පත් වුණා. ඊපස්සේ මේ දෙන්නා දවල් එකතු වුණ වෙලාවේ මේ දෙන්නා කිව්වා ස්වාමීනි භද්‍රා කාපිලානි කිව්වා ස්වාමීනි මම මහණ වෙන්න ඕනේ. පිපලි මානකයන් වහන්සේ කිව්වා මම මහණ වෙන්න ඕනේ. දෙන්නම එක බහ. දෙන්නම සල්පෙලෙන් ගෙන්න ගත්තා අට පිරිකර. මේ දෙන්න උද්දේශක ප්‍රවිද්දෙන් පැවිදුණා මේ ලෝකයේ කොතනකාරී ශාස්ත්‍රුන් වහන්සේ නමක් නිවන් මඟ පාදා දෙන ශාස්ත්‍රුන් වහන්සේ නමක් වෙතොත් උන්වහන්සේ වෙනුවෙන් අපේ ප්‍රවිද්ද වේවා කියලා ඉසකෙස් බාගෙන කසාවත් හඳ පෙරවාගෙන පැවිදුණේ. ඉතින් මේ දෙන්න දිමෝපියන් අඬා වැළපෙද්දී ගෙදරින් පිටත් වුණා. කවදාකවත් පාගමනින් වැදලා පුරුදු නැහැ. ශ්‍රී ශ්‍රීකාවලින් ගිහිලා පුරුදු. නමුත් මේ දෙන්න මහා පුණ්‍යවන්ත වගේම වීරියවන්තයි. මේ දෙන්න දැන් පාගමනින් ගම්පිය සික්මවා ගියෙලා ගම්මානෙන් පිට වෙච්ච වෙලාවේ පිප්පලේ මානවකතුමා ගෝත්‍රයෙන් කාශ්‍යප ගෝත්‍රයේ එනිසා පසු කාලයක කාශ්‍යප නම ඇති වුණේ මහා කාශ්‍යප. ඉතින් උන්වහන්සේ කියා හිටියා දැන් අපි පැවිද්දු. ඉතින් පැවිදි දෙන්නේ මෙහෙම එකට යන එක සුදුසු නෑනේ කාන්තාවකෝයි පිරිමේකෝයි අපි දෙන්න දැන් වෙන් වෙන්න ඕන. සාදු සාදු ස්වාමීන් එහෙමයි මට අවසරයි කියලා තුන් වාරයක් මේ පිප්පලේ නැත්තම් කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ පතුල් ගැන්දා. ගණක් තුන් වාරයක් ප්‍රදක්ෂිණා කරලා කිව්වා ස්වාමීන් අපි කාන්තාව අපි වම් පැත්තේ නෙබර මම ලැප් වම් පැත්තේ පාර ගන්න. සමුන්නාස දකුණු පැත්තේ පාර ගන්න කියලා හැරුණා. හැරෙනකොට පුදුම දෙයක් වුණා. මේ දෙන්න කල්ප ලක්ෂ්‍ය සමාන ශ්‍රද්ධාව ඇතිව සමාන සීලය ඇතුව සමාන ඥානය ඇතුව එකට පින්දාම් කරගෙන ආපු මෛත්‍රියෙන් මෙලිය පැටලී සිටියේ දෙන්නේ. අර අමු සමියන් වශයෙන් රාගෙන් නෙමෙයි මෛත්‍රියෙන් වැළී පැටලී ඒකාබද්ධව පින් කරගෙන ආපු දෙන්නේ. මේ දෙන්නගේ ගෙන් වීම මා පොළොවට දරන්න බැරි වුණා. බුදුම සිද්ධිය අචේතනික මා පොළොව කම්පා වුණා. ඉතින් මේ දෙන්න දෙපැත්තට ගියා. එයින් භද්‍රා කාපිලාණී ටිකක් දුර යනකොට පාරෙන් පැල වනාන්තරයට ඇතුළු වෙන තාපසාරාමයක් සම්මුඛ වුණා. මේ තාපසාරාමයේ තෙලක් ටික කාලයක් ඒ කියන්නේ අවුරුදු 4ක් 5ක් පමණ කාලයේ තවස් දන් පොරමින් හිටියා. මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ දැන් දකුණු මාර්ගයේ යනකොට ඔබ දැක්ක ලෞතුරා බුදුරජාණන් වහන්සේ දාලු යම් කාලේ. මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදු සසුනට උදාන සංග්‍රහයක් කරන තුන්වෙනි ශ්‍රාවක තනතුර දරන්නා වූ කෙනෙක් වෙන බැවින් ඒ ගුණගරුකත්වය නිසා සරුවඥන් වහන්සේ පෙරමඟ වැඩලා ගහකොළ වැඩි කිය. සරුවඥන් වහන්සේ දුටු ප්‍රමණින් මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ ගීතේ ලොකු පැහැදීමක් ඇති වුණා. ඒ මොකද කල්පලාක්ෂයක් පෙරුම් පුරාගෙන ආවේ ගෞතම බුද්ධ ශාසනය පතාගෙන. උන්වහන්සේ දකින ගමන් මේකේ විශ්වාසය ඇති වුණා. මේ තමයි මම සොයාගෙන ශාස්ත්‍රුන් වහන්සේ කියලා සමීප වුණා. සමීප වෙලා වැඳලා පැවිද්ද ඉල්ලුවා. එළාමේදී සර්වඥන් වහන්සේ අවවාදය දෙනකොට පැවිද්ද පිහිටියා. උපසම්පදාවත් පිහිටියා. ඒකට කියනවා අවවාද පටිඝාන උපසම්පදාව කියලා. එක්කෙනෙකුට පමණයි ඒක ලැබුණේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පමණයි. සරුවඥන් වහන්සේගේ සමීපේට වැඩි මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ කරේ දාගෙන හිටින දෙකොට සිවුර මේක බොහෝම වටිනා පට සිවුරක්. ඒ කියන්නේ මේ කාලේ හැටියට බොහෝම වටිනා සිවුරක් පට සිවුරක්. බුදුරජාණන් වහන්සේක දැකලව කාශ්‍යපයේ ඔක බොහොම ස්මිදු සිවුරක් නේද? එසේ ස්වාමීනි කියලා බුදු පාමුල තියලා මේක පූජා කළා. බුදුරජාණන් වහන්සේගේ තියෙන දෙපර සිවුරක්. ඒ දෙපර සිවුර මේක පෙර තුන් වාරයක් මහ පොළොව කම්පා කළ සිවුරක් කෙසේ මිසෙ එකක් එහෙම නෙයි. ඒක මේ රහතන් වහන්සේට බාර දුන්නා. ඒක පුදුම සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ රජගහනට වඩින් ඉස්සර උරුවෙල් දනමී කියන්නේ උරුවෙල් කාපස්ලස්සේ දමනේ සඳහා ඒ කාලයේදී රජගහනවල සිතුල් ගෙදරක සේවය කළ පුණ්‍යාපින දාසිය මේ පාළුව ගිහිල්ලා පුන්නා දාසියගේ ශරීරය ඔතලා දාලා තිබුණා වස්ත්‍රයක්. මේ තෝණේ දාපු වස්ත්‍රයේ පන්වන් තිබා පමණ ජවසේගණින් වෙලාවේ සරුවක් යනවා තුතින් වැඩලා මේක දසා දාලා ගත්තානේ පන්සු කුල්ල රසින්. කරන්න පුළුවන් දෙයක්ද? පන්වන් කිමක් කියන්නේ ලාස් ගානක්. මේ දසා දාලා ගන්නකොට පොළොව කම්පා වුණා කියනවා. ඒ මොකද? සක්විති රජ වෙලා කල්පරෝසයෙන් ලැබෙන දිවසලු පිළි දරන්න තරම් සුදුසු මහා පුණ්‍යවන්තයෙක් මේ මිනිකුණක් උතා දාලා තියෙන පාසුකෝල වස්තේ ගත්ත නේද ආචාර්යයි අපේක්ෂිතා ගුණේ කියලා ප්‍රසන්තා මුඛයෙන් තමයි මේ මහා පොළොව කම්පා වුණේ. මේක ගිහිල්ලා තේදුවා පොකුණක සෝදලා මේක මහාගත්තා. පාසුකෝල වාසයෙන් සිවුරක් හදාගත්තා. සිවුර හදාගෙන අවසන් වෙනකොට මහා පොළොව කම්පා වුණා. ඊළඟ මේක පෙරවගත්තා පණුකෝලා. පෙරව ගන්නකොට මහා පොළොව කම්පා වුණා. ওই අවස්ථාවේ තුනේම ආශ්චර්ය භාවයට පත් වෙලා ඒ අචේතනික මහා පොළොව කම්පා වුණා. ඒ මේ කීවරේ තමයි දැන් මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ පවරන්නේ. උන්වහන්සේට මේක පවරන වෙලාවේ මහා පොළොව කම්පා වුණා. ඒ සුගත කීවරය දරන්න මහා කාශ්‍යප රහතන් වහන්සේ හැර කිසිම ශ්‍රාවකයෙක් මේ බුදු සසුනේ හිටියේ නැහැ. හේතුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එදා බුදු පාමුලදී දුතාංග 13ම පිහිටා සමාදන් වුණා. එදා සමාදන් වූ දුතාංග 13 අවුරුදු 120ක් කල නොකර ආරක්ෂා කළා. මහා කාශ්‍යප රහතන් වහන්සේගේ වයස අවුරුදු 140යි. පැවිදි නුත අවුරුදු 20යි. අවුරුදු 120ක් මහණදම් පිරුවා. උන්වහන්සේ අවුරුදු 120ම එක දවසකදීවත් දුතාංග 13 කැඩුවේ නැහැ. මේ මහා කාශ්‍යප මහෝත්තමයන් වහන්සේදා පැවිදි වුණා දවස් 7යි. සාත්‍යයෙන් ඉස්සර ගත කෙලි. අටවෙනිදා අරුණෝදය වෙනකොට සෞකලසුනසා මහා රහත් භාවයට පත් වුණා. ඒ රහතන් වහන්සේ සාතෙනෙකුට ත්‍රිපිටක ධාරි. එවැගේම ත්‍රිවිද්‍යා සත්‍යවිද්‍යා සුපිලිසිඥා ලාභීව තමයි අරහත්ත්වයට පත් වුණේ. පසු කාලයක දුතාංග ධාරියෙන්ගෙන් අග්‍රස්ථානයේ තනතුරු ලැබුවා. දැන් මෙතන මේ දිග කතාවක් කෙටියෙන් හඳුන්වන්න යෙදුනේ කාල්ප ලක්ෂයක් මව්පිය දෙපළක් හැටියට මේ දෙනා මොනතරම් එක්කාසුව ආවද. කාල්ප ලක්ෂය කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයිනේ. කාල්පය කියන එක බොහොම දිග කාලයක්. කාල්පය කියන එක මහා කාල්පය කියන එක වර්ෂ වලින් ගණන් කරන්න බෑ. කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. දැන් කාල්පයක් විනාශ වෙලා ඊළඟට මිනිසයන් දෙව්ලොවෙන් බඹලොවෙන් චුත වෙලා ඕපපාතික මිනිසයන් වශයෙන් උපදිනවා. උපදින නැත්තන්ගේ අවුරුදු අසංඛ්‍යයක් ආයුසයි. එහෙම අසංඛ්‍යය ආයුෂ ඇති ශාල පිරිසක් මනලෝ පහළ වෙනවා. ඒ නැත්තන්ගේ ආයුෂ අනුක්‍රමයෙන් අඩු වෙලා දහවසයට බහිනවා. බොහෝම දීර්ඝ කාලයක් ඇවැයි. දහවසයට බැහැලා සත්ත්ව විනාශයක් වෙන ඔන්න අන්තර කල්පයයි. ඉලා ටයිමත් කුසල් කරන්න සිදුවීමෙන් ඉතුරු වෙන ටික දෙනා කුසල් කිරීමෙන් අසංකේය ආශ දක්වා වැඩිනවා. දෙල අය බයින දායක. එහෙම අසංකේය ආශ සිත්තේ දාවාසයට බයින වාර 20ක් තියෙනවා. ඒ 20ද කියනවා අන්තර කල්ප 20යි කියලා. කල්ප විනාශ වෙන්නේ මේ සත්ත්ව විනාශ 20ක් ඔතන තියෙනවා. ඒ අන්තර කල්ප 20ක් කාලය තුල තමයි දෙවියෝ මිනිස්යෝ මේ මිහිතනේ දෙව්ලොව ඉන්නේ. ඊළඟ කාල්ප විනාශය ආරම්භ වෙනවා. ගින්නෙන්, ජලයෙන්, සුළඟෙන් කොයි හරි එකකින්. කාල්ප විනාශ වෙලා අවසන් වෙන්න යනවා අන්තර කාල්ප 20ක් තරම් දීව කාලයක්. කාල්ප විනාශය නෙවෙයි ලෝක විනාශ තුන එක සක්වලක් නෙමෙයි. සක්වලවල් කෝටි ලක්ෂයක් එකට විනාශ වෙන්නේ. හැතෙනකොට එහෙමයි. ගින්නේ සක්වලවල් ඔක්කොම විනාශ වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල විනාශ වෙන්න යන අන්තර කාල්ප 20ක් තරම් දීව කාලයක්. ඊළඟට අජටාකාශ වෙලා පවතින අන්තර කල්ප 20ක් තරම් කාලයක් කුලම් පොදක්වත් නැතුව තන අන්ධකාරව. ඊළඟට බඹලෝ ඉන්නේ අනන්ත අප්‍රමාණ ධර්මයන් හිතනවා මේක පෙර තිබුණා වූ ශක්කල පොළොව තලයේ දෙව්ලව බඹලව නැතත් එසේ කලින් වගේ තිහිතාවා කියලා හිතනවා. ඒ අස්සංගේ පිරිසුදු සිතින් සිතන සිටිල නිසා යුතු සමුන්තානක වශයෙන් ලෝක ධාතුයේ වර්ෂා පතනයක් ඇති වෙලා අජතාකාශ ඔක්කොම ජලස වෙනවා. කාලයාගේ වැමින් මේවා ජලස සම්පින්දනය වෙන විනාශ වූ පොළොතල කෝට් ලක්ෂය ඇතිවෙනවා. විනාශ වූ දින ලෝක 6 නැවතත් පිහිටෙනවා. විනාශ වූ බ්‍රහ්ම ලෝක 3 හරි 6 හරි 9 අයිමත් 4 ගන්න. මේ නිසා තමයි සමහර බ්‍රහ්මයෝ කියන්නේ මමයි මේ මමයි ලෝකේ මැවුවේ කියලා. මැවුවා නෙමෙයි. එයාත් සංගේ සිත ප්‍රත්‍ය වුණා ලෝකේ හැදෙන්නේ. ඉතේ හැදිලා අවසන් වෙන්න යන කාලයක් ඒකටත් අන්තර කල්ප 20ක් තරම් දුර කාලයක් යනවා. මේ මහා කල්පයට අන්තර කල්ප 80ක් තරම් දිගයි. එයින් ලෝකේ වෙනසෙමින් පවත්නා කාලයට කියනවා සංවත්ත අසංක කල්පය කියලා. ලෝකේ වෙනසි අජිත ආකාශ කාලයට කියනවා සංවත්තායි අසංක කල්පය කියලා. ලෝකේ හැදිමින් පවත්නා අන්තර කල්ප 20ද කියනවා විවත්ත අසංක කල්පය කියලා. ලෝකේ හැදී පවත්න අන්තර කල්ප විශ්ව කාලයට කියනවා නිවට්ටත්තායි අසංඛ්‍ය කල්පය කියලා. මේ කොටස් හතරේ එක්කාසු වීම තමයි එක මහා කල්පය කියන්නේ. ඔයාගේ මහා කල්ප ලක්ෂයක් තිස්සේ මේ දෙන්න එකට පෙරුම් පුරාගෙන ආවනේ. මොනතරම් මෛත්‍රියක් මේ දෙන්නගේ ඕනෝන් අතර පවතින්නේ නැද්ද? මේ නිසා තමයි අන්තිම දවසේ නින් එනකොට මහ පොළොවට පවා දරන්න බැරුව කම්පිත වුණා කියන්නේ. මේ වාගේ ආචාර්යයේ සම්බන්ධතා ලෝකේ පැතුණා. ඒ දෙන්නගේ ඒ කල්ප ලක්ෂ්‍ය තුල අපාතගේ වගක් කොහෙවත් සඳහන් වෙලා නැහැ. අන්තිමේදී භද්‍රා කාපිලානි මෙනි ප්‍රශ්නයතුනාට පස්සේ පැවිදිව අරහත්ත්වයට පත් වුණා. ඉතින් මේ විදිහේ ශ්‍රේෂ්ඨ චරිත ප්‍රදාන ගැන සඳහන් කරලා තියෙන අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. නාසී අතීතානාගත වර්තමාන තුන් කාලයේ මැනවින් දන්නා බැවින් ඒ ඒ පුද්ගලයන්ගේ අතීත භව පරම්පරා සම්බන්ධ සියල්ල විවරණය කළා කියලා. දැන් මෙතෙන් අපි සලකා බලන්න ඕනේ මා මුලින් ප්‍රතිඥා කළා ස්වර්ණ සාම කුමාරයන් වහන්සේ මෛත්‍රී බලෙන් මුළු වනාන්තරයේම මෛත්‍රී සාගත වනාන්තරය බාට පත් කළා කියන කතාව කියුණා. එසේ මේනම් අප විසිනුත් මේ මෛත්‍රී බලය ගැඹුරු වන කල යුතුයි නේද කියන එකයි අපේ මේ ඉදිරිපත් කරන්න යන කාරණය. මේ කාලයට කියනවා ශස්ත්‍ර අන්තක්කල්පය කියලා. ඒ කියන්නේ අවියවද වලින් ලෝකයේ මිනිස්යන් සතුන් විනාශ වෙන කාලයයි. මේ කාලයේ දේශ මූල අකුසල් ලුස්සන කාලයයි. අවුරුදු 6500ක් යනකොට මිනිසයන්ගේ පරමාස අවුරුදු 10යි. එනකොට මිනිස්සු වැඩිම ජීවත් වෙන්නේ සත්ව මාසෙන්. සතුන් මරාගෙන තමයි කන්නේ බොන්නේ. කිසිම පංචශීලයක් ගුණයක් ධාමාවක් නැහැ. මව්පියන් ගැනවත් ඇදහිල්ලක් නැහැ. රතභෝජන අතුරුදාන් වෙනවා. හැම සම්පත්තියක්ම අතුරුදාන් වෙනවා. ඒසන් සතුන් හා සමාන සමාජයක් ඇති වෙනවා. ඒළඟට තමයි ශස්ත්‍ර අන්තල්කල්පයේ කියන විනාශය සිද්ධ වෙන්නේ වර්ෂාපතනයක් නිසා. දැන් මේ ගත වේගෙන යන කාලය ගෙවි යන මේ කාලයයි. අපේ බුදුරජාණන් වහන්සේ වැඩින කාලේ මිනිස්යාගේ පරමාස අවුරුදු 100ක් තිබුණා. දැන් සතවර්ෂ 25 ගෙවිලා 26 වෙනි සතවර්ෂයයි මේ අපි පවතින්නේ. එක සතවර්ෂයකට අවුරුද්දක් තරම් පරමාස අඩු වෙනවා. ඒ අනුව දැන් පරමාස අවුරුදු 25ක් අඩු වෙලා. එදා 100 නම් අද 75යි. එනෝ දැන් 26 වෙනි සතවර්ෂ උපදින්නන්ට 74යි පරමාස වැටෙන්නේ. මේ වාගේ බෑගෙන බෑගෙන යනකොට අවුරුදු 6500යි 10ට බහින්ද යන්නේ. සමාපීතත් කිස්සම බහින්න පුළුවන් එතනම් වේගවත් දැස්නක් දැන් තියෙන්නේ. මේ කාලයේ තුල බෞද්ධයන් වශයෙන් බුදුගුණ බලය මැනවින් පිළිගන්නා බැවින් සරුවඥන් වහන්සේගේ මෛත්‍රී පාරමිතා බලය අනුගමනය කරමින් තම තමාගේ චිත්තසංතාන තුල වඩාත්ම මෛත්‍රී වැඩි යුතුව තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව අවශ්‍යයි. එයින් ප්‍රධාන තැන ගන්නේ මෛත්‍රී බලයයි. මෛත්‍රී භාවනා කිරීම ගැන කෙටියෙන් හඳුන්වනවා. මෛත්‍රී භාවනා කරන්නේ කුටි ආනිසංස රාශියක් මෙලොව ලැබෙනවා. සපසේ නිින්ද යනවා. සපසේ අවදි වෙනවා. නපුරු සීන නොපෙනී යනවා. දෙවියන්ට ප්‍රියමනාප වෙනවා. මිනිසයන්ට ප්‍රියමනාප වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. වසමිසේ අවියවද ගිනි විපත් වලකිනවා. මොහනේ වාමේ වඩා ප්‍රසන්න වෙනවා. චිත්ත සමාධියේ වහවාම ලැබෙනවා. මරණාසන්න මොහොතේදී මන සිහිනුවණින් යුක්ත වෙනවා. මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන තුනක් උපදවනවා. ධ්‍යාන තුනෙන් නොපෙනී සිටියානම් බඹතලේ උපදිනවා. සසර ගමනේදී මෛත්‍රී භවය දුනු කරගත් නිසා භවයක් පාසා ගුණේ පිහිටෙනවා. අපේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පූර්ව ජාතියකදී අරක නමින් තාපස කෙනෙක්ව වනාන්තරේ හත් අවුරුද්දක් මෛත්‍රී ධ්‍යාන වැඩුවා. ඒ පිණේ බෙලෙන් නාසේ මහා කාල්පතක් ආභාසර බමතලේ බ්‍රහ්ම රාජයේ කොසපවින්ද ධ්‍යාන සපවින්ද කුසිය වාරයක් සබ්දවද පදියේටපත් වුණා. පන්සිය වාරයක් චක්‍රවර්ත රාජ්‍යයටපත් වුණා. ප්‍රදේශ රාජ්‍ය ලැබුවා අප්‍රමාණයි. මේක ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පූර්ව ජාතියකදී පරමේසු ආත්ම දක්නා නුවණක් පහළ වෙලා තේරුම් ගත්තා මෛත්‍රී මිච්ඡර ආනිසංස ගැන දෙන පින්කමක් නැත්නම් ගුණයක් නේද කියලා අදිෂ්ඨාන කළා. මට නිවන් දක්න අතුරු කවදාකවත් මගේ සිතේ ද්වේෂයක් ව්‍යාපාදයක් ක්‍රෝධයක් වෛරයක් පටිගයක් ඇති නොවේවා. මට මෛත්‍රියම පිහිටාගෙන නිවන් මඟ යාගන්නට වාසනාව වේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ රහ තෙනතුරු නාසයේ මෛත්‍රී බලය උපකාරී වුණා. මේක නිසා මෛත්‍රිය වැඩීමෙන් මතු සසරදී අප්‍රමාණ ආනිසංසය කාන්තෙන් ලැබෙනවා. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වයයි. මිත්‍රත්වය කියන එක නිදසුන් කරන්න දැක්වේ මව්පිය දෙන්නගේ දරුවංගන තියෙන මිත්‍රත්වයයි. මව්පියන් දෙන්නගේ හිතේ දරුවංගන පාලුනේ මිත්‍රත්වයේ මේ යාළුකමක් නෙමෙයි. දරුවන්ගේ අභිවෘද්ධිය පැතීමේ මිත්‍රත්වයයි. මාතා යථා නියම් පුත්තං ආයුෂා ඒක පුත්ත මනුරක්කේ කියලා සඳහන් වෙනවා කවුද දන්නවා. එක දරුවෙක් ඇති මව් කෙනෙක් පිය කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන බලන්නේ නැහැ. දරුවාගේ අභිවෘද්ධියම සැලසෙනවා. මේ තරම් හිතවත් බවක් අභිවෘද්ධියේ පැතීමක් තමයි මෛත්‍රිය කියන්නේ. ඒ දෙමෝපියන් දෙන්න දරුවන්ගෙන දක්වන අභිවෘද්ධියේ පැතීම හා සමානව ලෝවැස සියලු දෙනාට මේ ලැබීම තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. ඒකට හාත්පසින් ප්‍රතිපක්ෂ දෙය තමයි ව්‍යාපාදයේ වද්දේශය. දේශය දුරස්ත සතුරේ. හැබැයි මෛත්‍රියේ බොහෝම සමීප සතුරේ කියනවා රාගය කියලා. මෛත්‍රිය කියන්නේ මෘදු භාවයේනේ. රාගයත් මෘදු භාවයෙන් තමයි මුහුණ වලින් එන්නේ සවටගෙන. රාගයෙන් ප්‍රවේශම් වෙන්නට ඕනේ, ද්වේෂයෙන් ප්‍රවේශම් වෙන්න දෙයක් නැහැ. ද්වේෂයෙන් දුරින්ම ඈත් වෙනවා. මෛත්‍රිය වඩන ආකාරය මෙහෙමයි. තමන්ද තමන් ඉස්සර වෙලා මෛත්‍රිය කරගන්න අශීලයක පිළිදලා. තමන්ද තමන් මෛත්‍රිය කරගෙන ඊළඟට තමන්ගේ ජීවිතේ ඉන්නවා නම් මෞතුමිය, පියතුමා, ගුරුතුමා ආදී වැඩිහිටි සම්භාවනීය කෙනෙක් ඉස්සරහා ඉන්න ඇති හිතාගෙන එතුමාට මෛත්‍රිය වල ධ්‍යාන උපදවනවා. එහෙම එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් හතර දෙනෙක් ආදි වශයෙන් වෙන වෙනම අරගෙන වෙන වෙනම ධ්‍යාන උපදවනවා. දාදුලස්සිනේකට වෙන වෙනම ධ්‍යාන වඩලා දාදිනාමේ කාසු කරලා ධ්‍යාන වඩනවා. ඊළඟට ගන්නවා මධ්‍යස්ථ කෙනෙක්. සමන් උපකාර කරලත් නැහැ, වරදක් කරලත් නැහැ මධ්‍යස්ථයි. එක්කෙනෙක් කඩගෙන ඔහු වෙත ධ්‍යාන වඩනවා. තා කෙනෙක් කියලා මෙම 12 දෙනෙක් මධ්‍යස්ථයන් අරගෙන ඉකින් මෛත්‍රී ධ්‍යාන වඩනවා. ඊළඟ සමූහයෙම එක්කාසු කරලා මෛත්‍රී ධ්‍යාන වඩනවා. ඊළඟ තමන් අහිතවත් සතුරු පුද්ගලයෙක් සිටියනම් ඒ ඇත්තත් ඉස්සරහට අරගෙන මෛත්‍රී වඩනවා. එහෙම කීප දෙනෙක් ඉන්නවා නම් වෙන වෙනම ඒ ඇත්තන්ට මෛත්‍රී ධ්‍යාන වඩනවා. දැන් මේ ආකාරයෙන් පුද්ගල ભેදේ අවසන් කළා. ඒකට කියන සීමා සම්භේදය කියලා. ඒ කියන්නේ මේ හිතවන්තයා, මේ මධ්‍යස්ථයා, මේ අහිතවන්තයා කියලා දැන් ભેදයක් නැහැ. ඒ කොටස ඔක්කොටම මෛත්‍රී ධ්‍යාන වඩන්න පුළුවන් වුණනම් අන්න සීමා සම්භේදය. ඊළඟට කරන්නේ දැන් තමන් ගෙදරක නම් වාසය කරන්නේ, ගෙදර ඉන්නේ. පේන නොපේනනේ සීළු සත්‍යයන්ද මෛත්‍රී ධ්‍යාන වඩනවා. තමන් ඉන්න ගමේ සීළු සත්‍යයන්ද මෛත්‍රී ධ්‍යාන වඩනවා. හැබැයි ඒ ගෙදරට ධ්‍යාන වඩනකොට හිත අහතර ගන්නවා. ආසිනගෙන හිටනා වගේ තමයි ගේ දිහා බලන මෛත්‍රී වඩන්නේ. ගමේ සත්‍යයන්ද මෛත්‍රී එකකට ගමෙන් ඉහළ අහසේ ඉඳගෙන කර හැකේටයි ආවර්ජන කළ මෛත්‍රී වඩන්නේ. දැන් තමන් ඉන්න නගරයේට, තමන් ඉන්න රටට, තමන් ඉන්න ලෝකයට ඉහළ තීත යමින් ඉහළින් දෙන කරන්න වාගේ හරියට වැඩි වහ ඉන්න වාගේ මෛත්‍රී චිත්ත ධාරාව ඉහිරුවොත්. දැන් ඉතින් ඊළඟට නැගෙන දිශාවට මෛත්‍රී වඩනවා. දිශාවේ සීල සත්‍යයන්. ඔයගේ දක්ුණේ බටේර උතුර නැගෙනහිර අනු දිශාව, දකුණු අනු දිශාව, බටේර අනු දිශාව, උතුරු අනු දිශාව, යට දිශාව, උඩ දිශාව කියන මේ දිශා 10ටම වෙන වෙනම ධ්‍යාන වඩමින් මෛත්‍රිය පතුරවන. මේ කිව්වේ ගැඹුරට මෛත්‍රිය වඩන හැටි. ගැඹුරට මෛත්‍රිය වඩන හැටි. මේ මෛත්‍රී භාවනා විවිධාකාරයෙන් තියෙනවා. කරණීය සූත්‍රයේ තියෙන එක්තරා ක්‍රමයකට. ඒ වගේම කඳපිරිතේ තවත් ක්‍රමයකට තියෙනවා. තාත්තා සූත්‍ර දේශනාවල මෛත්‍රී භාවනා ගැන විශේෂ විවරණ තියෙනවා. පටිසම්මෙදා මග්ග පාළියේ විසුද්ධි මාර්ගයත් අභිධර්ම පිටකයේ සුභංගා ප්‍රකරණයේ මේ මෛත්‍රී භාවන එක ලෙස විස්තර කරලා තියෙනවා. එතන සඳහන් වෙනවා පද හතරක්. තමන්න තමන් මෛත්‍රී කරගන්නකොට පාළියෙන් කියන්නේ අහං අවේරෝ හෝමි, අබ්භ්‍යාපජ්ජෝ හෝමි, අනේගෝ හෝමි, සුඛියාතානම් පරිහරාමි. ඒක තේරුම මම වෛර නොවේමි, මම තරහ නොවේමි, මම නිදුක් නිරෝගී වෙමි, මම සුවපත් වෙමි. මේ මම සුවපත් වෙම්මා කියලා හිතන්නේ, මම වෛර නොවෙම්මා කියලා හිතන්නේ, පතනවා නෙමෙයි. තමා ළඟ තියෙන මෛත්‍රිය තමන් සිතින් ආවර්ජන කිරීමයි මෙතන කරන්නේ. තමාගෙන තමාට තියෙන මෛත්‍රිය, තමාගෙන තමාට කවදාත් මෛත්‍රිය තියෙනවා. ඒක සාක්ෂි පිණිසයි බලන්නේ. තමන්ද මෛත්‍රිය කරගෙන ධ්‍යාන වැඩෙන්නේ. ඊළඟට තමයි අර මුලින් සඳහන් කළා වාගේ නෑනියන් ජීවත් වෙනවා නම්, තියානන් ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන්නේ කෙනෙකු ඉස්සරහට අරගෙන. දැන් නෑනියන්ට නම් මගේ මෑණියෝ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා එක වචනයක් ගන්නවා. වචන හතරේක පේරියට කියන්නේ එක වචනයක් ගන්න එක සියවර දහසර දසදහස් වරකින් ආවර්ජනය කරනවා. එමු කනුට ඒ මෑණියන් Taman නිකන් මැවි මැවි පේන්න පටන් ගන්නවා. ඊටපස්සේ ඉතේ නීවරණ යටපත් වෙලා උපචාර සමාධියක් එනවා. ඊටපස්සේ වාඩි වෙලා හිතගෙන සක්මන් කරමින් ඕන ඉරියවක ඒ මෑණියන් අරමුණු කරගෙන මෛත්‍රී වඩමින් එක වචනෙන් වඩමින් ඉන්නකොට තමයි ධ්‍යාන බාහිර හිත වැඩින්නේ. පළවෙනි ධ්‍යාන ලැබුණාම ඒක වශී කරගන්න. ඊළඟ දෙවෙනි එකටපත් වෙලා ඒක වශී කරගන්නවා. තුන්වෙනි එකටපත් වෙලා ඒක වශී කරගෙන ඉතින් යන්නේ නැහැ. ඊළඟ තමන්ගේ පියාණන් නැත්නම් කනේට එක්කෙනෙක් අරමුණු කරගෙන ඔය දෙන එක වචනයකින් ධ්‍යාන තුනක් තුනක් සමවදිනවා. වඩනවා. ඊළඟට යනවා මගේ මෑණියෝ තරහ නොවේවා කියන වචනේ. ඒකෙන් ධ්‍යාන තුනක් උපදවනවා. මගේ මෑණියෝ නිදුක් නිරෝගී වේවා කියන එකෙන් ධ්‍යාන තුනක් වත්. මගේ මෑණියෝ සුවපත් වේවා කියන වචනේ ධ්‍යාන තුනක් උපදවනවා. මේ පද අතර ධ්‍යාන 12ක් පහළ වෙන එක්කෙනෙක් කර්මමුණු කරගෙන. හැබැයි මේ කියන එක අනේ අපට කවදා කරන්න වෙයිද කියලා හිතන්න එපා. මේවා කරන්න පුළුවන් ජාති දැන් තියෙන අපේ බෞද්ධයන් මේවා කරන්න ඉඩක් ඇති ඇතිද ජීවිත පැවැත්ම හදාගෙන තිබීමයි. අපි බෞද්ධෝ කියලා කොච්චරවත් ඉන්නවා. නමුත් බෞද්ධකම හරියට ප්‍රයෝජන ගන්න කාර්යයක් නෑ අවද කාලේ මිනිස්යන්ද. නමුත් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ කවදා හරි විනයකීව මේවායේ ප්‍රයෝජන ගන්න. ඒක අපි පෙරවරුව ගන්නටයි මේ උපදෙස් දෙන්නේ. ඊළඟට දැන් අපි අර වගේම තමන්ගේ ගරු කටයුතු හිතවතුන් දහ දෙනෙක් විතර එකතු කරලා ඒ දහ දෙනාටම එකවර එක එක වචනයකින් මෛත්‍රී ධ්‍යාන තුන තුන බැගින් 12ක් පුරුදු කරනවා. ඔය විදිහට තමයි මධ්‍යස්ථ පුජ්‍යලයන්ටත් එක එක පුජ්‍යලයාට මෛත්‍රී ධ්‍යාන 12 බැගින් වඩනවා. සතුරු පුජ්‍යලයන්ටත් එහෙමයි. ඊළඟට දැන් ගෙදරේ ඉන්න සීල සත්‍යයන්ද, ගමේ ඉන්න සීල සත්‍යයන්ද, නගරේ ඉන්න සීල සත්‍යයන්ද, නග්ගවේ ඉන්න සීල සත්‍යයන්ද, ධම්මදෝතනේ ඉන්න සීල සත්‍යයන්ද ඊළඟ සක්වල ඉන්නේ සීල සත්‍යයන්. සක්වල කියනකොට පොළොව තලයේ පමණක් නෙමෙයි. දෙවොලව බමලවත් එක්ක කොකුමයිටි. ඒ වෙනකොට මෛත්‍රී සිත, මෛත්‍රී සිත බබතලිනොත් ඉහළ ඉඳගෙන හිතන හැටියටයි අරමුණු කරන්නේ. මේක දුෂ්කර දෙයක් නෙමෙයි. මේක පහසු දෙයක්. සමාධියට කරන්න බැරි දෙයක් නෑ. ඊළඟ දිසා වශයෙන් වඩන කොටත් ඔහොමයි. හැබැයි ඉතින් මේ සීල සත්‍යෝ කියන මේ වචනය ඔහොම පේලි පේලි කොටස් කොටස් ඈතට වැදුවා වගේම තව පද තියෙන ඔක්කොම 12ක් සීල සත්‍යෝ කියලා එක වචනයයි සීල ප්‍රාණීහු සීල භූතයෝ සීල කුජ්ජලයෝ සීල ආත්මාරයත්තු සීල ස්ත්‍රීහු සීල පුරුෂයෝ සීල ආර්යයෝ සීල අනාර්යයෝ සීල දෙවියෝ සීල මිනිසයෝ සීල විනිපාතික සත්‍යෝ කියලා සත්ව කොටස 12ක් වෙන් කරගන්නවා. ඒ සත්‍යෝ කියන්නේ පොදු වචනයක්. කාටත් එක වචනයෙන් සත්‍යෝ කියන්න පුළුවන්. ප්‍රාණීහු කියන්නේ පණ ඇති සීල සත්‍යයක්. භූතයෝ කියන්නේ උපන්න සීල සත්‍යය. කුද්ගලා කියන්නේ පුජ්‍යලෝ කියන්නේ උපන්න සීල සත්‍යය. අත්බා පරියාපන්නා කියන්නේ ආත්බා වැත්තෝ කියන්නේ උපන්න සත්‍යෝ. ඒ එක එක පදයකට සීලෝම සත්‍යයන් අයිති. ඒ නිසා ඒ පහට කියන අනෝදිසෝ කියලා. අනෝදිසෝ කියන්නේ කොටසක් වෙන් කෙරුවේ නෑ. එක වචනේ ඔක්කොම අයිති වෙනවා. ඊළඟට තියෙන පද හතක් ඒක කොටස් වශයෙන් බෙදාගෙනයි තියෙන්නේ. සීල සත්‍යෝ කොටස් දෙකට බෙදෙනවා ස්ත්‍රී පුරුෂ කියලා. තවත් ආර්ය අනාර්ය කියලා කොටස් දෙකට බෙදෙනවා. ඊළඟ දේව මනුස්ස විනිපාතික කොටස් තුනට බෙදෙනවා. විනිපාතික කියන්නේ සතර ආපායේ සත්වයෝ. ඉරිසන් සත්වයෝ, പ്രേත සත්වයෝ, අසුර සත්වයෝ, නරක ආදී සත්වයෝ. එයත් අනි කියන විනිපාතිකා කියලා. විනිපාතය කියන්නේ තමන්ල තමන් නැතුව දුකටපත් වූ අය. විනිපාතික සත්වෝ කොටින්ම සතර ආපායේ උපන්න දුකිත සත්වයෝ. දෙවලෝ බමලෝ උපන්න අය දේවා. මනෝ උපන්නය මනුෂ්‍යව පද තුනට බෙදෙනවා. දැන් මෙතන පද 12 ගණනනේ. එක එක පදයක් ගානේ අර වාගේ ධ්‍යාන තුන තුන නෙමේ 12 සමවාදින්න පුළුවන්. ඕවා එකාසු කළාම ධ්‍යාන ක්‍රම 528ක් ලැබෙනවා. හැබැයි මේ කියන්නේ මෛත්‍රියේ බලය අපි පුරුදු කර ගැනීමට පෙරවරු වශයෙන් අර ප්‍රායෝගිකව දිනපතා යම් ප්‍රමාණයක් වඩන්න පුරුදු වෙන්නට ඕනේ. උදේ අවසේ බුද්ධ වන්දනා කරන වෙලාව විනාඩි 15ක් 20ක් හරි ධ්‍යාන වඩන්න නෙමෙයි පෙරහුරුව ලබන්න මේක කරන්නට ඕන. ඊළඟට අපි ලැබෙන අරමුණක් පාසා මෛත්‍රියේ බලන්න පුරුදු වෙන්නට ඕන. අපි හිතමු උදේ ඉඳාගෙන අවදි වෙනවා. යම් ඇඳක නිදාගත්තේ මේ ඇඳ රජු ඇත්ත සුවපත් වේවා කියලා මෛත්‍රී කරනවා. මේ ඇඳේ තියෙන ඇතිරිල්ල, කොට්ටය, මෙට්ටය මේ අනිෂ්පාදනය කළ අය සුවපත් වේවා කියලා මෛත්‍රී කරනවා. නැගිටලා යනවා නාන කාමරයට. මේ නාන කාමරයේ හැදුව අය සුවපත් වේවා කියලා මෛත්‍රී කරනවා. මේ ජලනල සවි කළ අය, මේ බේ සම්පාස්ව සවි කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. එවාගෙම දක්මදිනෙකුට මේ දත් දෙහෙත් දත් බුරුසු නිස්පාදනය කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. මූණ පිය දානෙකුට මේ තුවාය නිස්පාදනය කළ ඇතු නිදුක් නිරෝගී සුවපත් වේවා. ඇඳුම් අඳිනකොට මේ ඇඳුම් නිස්පාදනය කළ ඇතු නිදුක් නිරෝගී සුවපත් වේවා. කෑම බීම සූදානම් කරගන්න වෙලාවේ මේ භාජන නිස්පාදනය කළ ඇතු නිදුක් නිරෝගී සුවපත් වේවා. තේපැන් ටික හදාගන්න වෙලාවේ මේ තේකොළ ටික නිස්පාදනය කළ අය, ඒ කිරිපිරි නිස්පාදනය කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. ආහාර පාන සූදානම් කරගන්න වෙලාවේ මේ උදුන් සකස් කළ අය, මේ භාජන සකස් කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. බතක් සම්පාදනය කරනවා නම් මේ හාල් නැමැති ධාන්‍ය සම්පාදනය කළ අය නිස්පාදනය කළ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ එළවලු ලැබූ අය නිදුක් නිරෝගී සුවපත් වේවා. ඔය විදිහට එකක් එකක් ගානේ අපට කිසිම මහන්සියක් නැතුව මෛත්‍රියේ පුරුදු කරන්න පුළුවන් පෙරහුරුව පිණිස. එවාගෙම ගමනක් යනවා නම් Taman පරිඳින දේ පරිඳින වෙලාවේ මෙත් කරනවා. දෙපායට පාවහන් දාගන්නකොට මේ පාවහන් නිෂ්පාදනය කරලා නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ ඉස්සැසු නිෂ්පාදනය කරලා තු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ මුදුමාලා ආභරණ ආදී නිෂ්පාදනය කරලා තු නිදුක් නිරෝගී සුවපත් වේවා. වාහනේ යනවා නම් මේ වාහනේ නිෂ්පාදනය කරලා තු නිදුක් නිරෝගී සුවපත් වේවා. යෙදුරෙක් වාතයෙන් වෙන කෙනෙක් නම් පදවන්නේ මේ පදවන යෙදුරුතුමා නිදුක් නිරෝගී සුවපත් වේවා. එවාගේ මේ පාර හැදුව ඇතු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ පාර යන්නේ නැතු නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ ආදි වශයෙන් ගහක් වැලක් දැක්කත් මේ ගහේ සීල සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මලක් දැකා මේ මලේ සීල සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. ඉරේණිය දැක්කත් මේ ඉරේණිය දකුණේ සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. ඉරේණිය නොදකින සත්‍යෝ නිදුක් නිරෝගී සුවපත් වේවා. මේ තරම් හැම කටයුත්තකදීම අපේ සිතේ පුදු කරගන්න පුළුවන් මේ මෛත්‍රී ආරමුණ. මේ ගැන මුලින් මුලින් හිතලා හිතලා කරන්න වෙන්නේ. පසු වෙනකොට පුරුදු වෙනකොට පෙළ ගැහෙනකොට කිසිම ආසියක් නැතුව හිතට ගලාගෙන එන ඒ ආරමුණේදී මෛත්‍රී චිත්ත තරංග. දැන් මේක පුරුදු කරගෙන පස්සේ යම් කාලයක සතියක් දෙකක් මාසයක් දෙකක් ඔයාලගේ කාලයක් නිවාඩුව කරගන්න ලැබුණා නම් අන්න ධ්‍යාන භවතත් වඩන්න පුළුවන්. ඥානවඩට බවට වඩන්න ඉස්සෙල් තව පේකියානි සංසප්පට දැක ගන්න පුළුවන්. එන්න මේක නිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දසපාරමී අතුරින් මෛත්‍රී පාරමිතාව නව වෙනුව පුරලා තියෙනවා. මේ මෛත්‍රී පාරමිතාව මෛත්‍රී ගුණය දිනු කරගත්තොත් තමයි පාරමී 10ම සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. මෛත්‍රී නිසා පරිත්‍යාගය කරන්න පුළුවන්. මෛත්‍රී නිසාම සීල රැකෙනවා. මෛත්‍රී නිසාම නෛෂ්ක්‍රමී පුරනවා. මෛත්‍රී නිසාම ප්‍රඥා වඩනවා ලෝට වැඩ කරන්න. මෛත්‍රී නිසාම වීර්ය වඩනවා ලෝට වැඩ කරන්න. මෛත්‍රී නිසාම ඔතේ කනුන් උපකාර කළා අනුන්ගෙන් ලැබෙන තාඩින පීඩනවලදී ඉවසීමෙන් ශාන්තිය වඩනවා. මෛත්‍රී නිසාම ලෝ නරවටන සත්‍ය වඩනවා සත්‍ය පාරමිතා. මෛත්‍රී නිසාම තමන් කරන යහපත් දේ සම්බන්ධ කරන අදිෂ්ඨානය එසේ නිෂ්ඨ කරගන්නවා. මෛත්‍රී නිසාම නොගැටෙන උපේක්ෂාවත් පුරුදු කරගන්නවා. මේ දෙයට මෛත්‍රියේ බලය පුරුදු කර ගැනීමෙන් පාරමිතා බාටපත් වෙනවා. ඒ මෛත්‍රියේ පාරමිතා මුල් කොටගෙන දස පාරමිතා පුරා ගැනීමෙන් සාග්බෝධියෙන් නිවන් සුව ලබන්න සමත් වෙනවා. රසේ බෝධියෙන් නිවන් සුව ලබන්න සමත් වෙනවා. ලෞතර අරිසම්මෝධියෙන් නිවන් සුව ලබන්න හේතු වෙනවා. ත්‍රිවිධ්‍යා ලබන්න හේතු වෙනවා. සත්‍යබිත්‍යා ලබන්න හේතු වෙනවා. ඒ වගේම දස බල ඥාන ලබන්න හේතු වෙනවා. චතු විසරද ඥාන ලබන්න හේතු වෙනවා. සරුවඥතා ඥාන ලබන්න හේතු වෙනවා. නිදිර ලෞකික වූද ලෝකෝත්තර වූද අනන්ත අප්‍රමාණ ආනිසංස වින්දනය කර ගන්නට මේ මෛත්‍රී පාරමී බලය මව උපකාරී වෙනවා. අපේ සරුවඥන් වාසයේ තරම් මෛත්‍රී පාරමී බලයෙන් උසස් වූ සාතුරුවරේ දවකට හිටියේ නැහැ. ඒ වගේම අනුතරෝ පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණය උන්වහන්සේ පීඨයේ මෛත්‍රී බලයේ නිසයි. ආලවක යක්ෂය, සූචිරෝම යක්ෂය, හරරෝම යක්ෂය, එවගේම අපලාල නාගරාජයා, සෝනදන්න බ්‍රාහ්මණය, කුටදන්න බ්‍රාහ්මණය, පොක්කල්සාකේ බ්‍රාහ්මණය, අඟුලිමාල තුමා, එවාගෙම වක බ්‍රාහ්මණය, සග්දව රජේ, ධනපාල ඇතා, අග්නිතික නාගරාජයා, ධූමසික නාගරාජයා, මේ වාගේ අදාන්ත අවිනීත දුරුදාන්ත දෙවියන්ද, බ්‍රාහ්මයන්ද, යක්ෂයන්ද, මිනිසයන්ද, තිරිසන් සතුන්ද ගමනය කරන්න සමර්ථ වුණේ මේ මෛත්‍රී බලය නිසායි. උන්වහන්සේ යම් සත්‍යයේ කේන්ද්‍ර වෙත හික්මවන්න වඩිනවා නම් තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත ධාරාව එතෙන් විහිදුවාගෙනයි වඩින්නේ. ඉසේ මෛත්‍රී චිත්ත ධාරාව විහිදුවාගෙන වැඩිහාම ඒ පුද්ගලයන්ගේ තියෙන දරදඬුකම් පෙන්නපු නමුත් අන්තිමේදී බුදුපාමුල වැඳලා තෙරුවන් සරණ යනවා, සමාජ පරිදි වෙනවා, සමාජ රහත් වෙනවා. මේ තරමට මෛත්‍රී බලයෙනුයි සරුවක්යන් වාසේ අදාන් සමිනීතියන් සුදාන්ත සුවිනිත බාට පමුණවා වදාලේ. භික්ෂූන් වහන්සේලාටත් මේ උපදේශයේ දීලා තියෙනවා ධර්ම දේශනාවක් කරන් ඉස්සර බණ පිරිසට මෛත්‍රී වඩ පටන් ගන්න කියලා. ඒ වගේ අදිස්ථාන පා භික්ෂූන්ට ඇත්තන් දේශකයන් වහන්සේලාට නියම කරලා තියෙනවා. ඒ අනුව සලක බැලීමේදී ගිහි පැවිදි සෑම දෙනා වෙත අත්‍යවශ්‍ය උසස් ගුණයක් තමයි මේ මෛත්‍රී චිත්ත ධාරාව පුරුදු කර ගැනීම. විශේෂයෙන්ම දරුවන් අදින දෙමාපියෝ, දෙමාපියන් ඇසුරු කරන දරුවෝ, එවාගෙම වැඩිහිටියන් ඇසුරු කරන සේවක සේවිකාවන් මේ හැම දෙනාගේම චිත්ත සංතාන තුල ඔවුන්ව වෙත මේ මෛත්‍රී බලය පිහිටුවා ගත්තොත් ඒ කන්නේ බොහොම වාසනාවන්ත ස්ථානයක් බවට පත් වෙනවා. එවාගෙම සමාත අකීකරු දරුවන් බොහොම සුවච සුවිනීත දරුවන් බවට පමුණවා ගන්නට මේ මෛත්‍රී බලයෙන් පුළුවන්කම තියෙනවා. යදනෝගය හදන අයට රෝග නිවාරණය කරගන්නට සුවපත් කරගන්නට මේ මෛත්‍රී බලයෙන් ශක්තිය ලැබෙනවා. එවාගෙම අකීකරු සේවක සේවකාදීන්, අවංක නැති සේවක සේවකාදීන් බොහොම සුවච සුවිනීතය කීකරු අය අවංකය බවට පමුණවා ගන්නට මේ මෛත්‍රී බලයෙන් පුළුවන්කම තියෙනවා. තමන් සතුරුකම් කරන ළඟ හෝ දුර හෝ යම් කෙනෙක් ඇතොත් ඔහුගේ සතුරුකම් සම්පූර්ණයෙන්ම යටපත් වෙන ඇටියට ඔය යහපත් සුවිනීත සුවචේ කීකරු නැත්නම් හිතවත් කෙනෙක් බවට පමුණවා ගන්නට මේ මෛත්‍රී බලයේ මහ උපකාරී වෙනවා. මේ කාරුද්දු කීකරු ඉස්සර සිද්ධාක් මල තිහි ප්‍රාර්ථනා කෙටියෙන් කියන්න. නම ගම කියන්නේ නැතුව කියන්නම් අපි අසුරු කළේ අපට දෙමව්පියන් වාගේ ඇටියේ සදහවත් මහත්මී. ඒ මහත්මයා මට කිව්ව 1975 අවුරුද්දේ ස්වාමීන් වහන්සේ මම පොල් මණ්ඩලේ වැඩ බලන සභාපති ප්‍රධාන සභාපති බෞද්ධ නෙමෙයි බොහෝම ධනවත් ඇවිලිකරුවේ ස්වාමීනි මේ තැනැත්තා ප්‍රධාන සභාපති මට බොහෝ වෛර කරනවා කවදාකවත් මුහුණ බලන්නේ කවදාකවත් කතා කරන්නේ hina වෙන්නේ නැහැ යමක් ගැන සාකච්ඡා කරන්න වචනයක් දෙන්නේ නැහැ අපි දෙන්නා කරුණු දෙකකට දක්ෂයෝ එතුමා වැවිලියාසේ දක්ෂයේ තමන් වෙළඳාසේ දක්ෂයේ ස්වාමීනි මේ සභාපතිතුමාගේ සිට මෘදු භාවයට පත් කර ගන්න මට උපදේශයක් දෙන්න අපි දෙන්නා සමගව සාකච්ඡා කරමින් පොල් මණ්ඩලයේ කටයුතු කළොත් පොල් මණ්ඩලයෙන් විශාල ආදායමක් ආර්ථිකයක් රටට බෙදා දෙන්න පුළුවන්. ඒ කාලයේ ඇටියට අපේ දැනුමේ පමණින් උපදේශ දුන්න බුදුගුණ එක එක බුදුගුණයක් පාසා හිත යොගමින් එතුමා ඉදිරියේ නැටි හිටාගෙන එතුමාට මෛත්‍රී කරන්නයි කිව්වා. කිර බොහොම තදින් හිතර ගත්තා. තා සතියකින් නීතිමත් වෙන බවත් දැනගෙන ඒ සතිය පුරාම එතුමා අරමුණු කරගෙන මෛත්‍රී වැඩුවා. නීතිමත් යන වෙලාවෙ කවදාකවත් නැති සතුරුදායක මුහුණකින් සිනහ වුණා. කල්පනා කළා දැන් හරි. දැන් මෛත්‍රිය ආනිසංස දැක්කනේ. ඊළඟ වාරේ තුරුමන්න කොටවා මෛත්‍රී වඩන්නේ මේ කියලා ඊළඟ සති දෙක පුරාම මෛත්‍රී වැඩුවා. සති දෙක නිමවි ඇසීමේ යන වෙලාවේ ප්‍රධාන සභාපති නේලාණන් ඇවිල්ලා ගේට්ටුව ළඟටම ඇවිල්ලා අතට දීලා පිටතට තියලා බොහොම සුවාදව කතා කරලා වාඩි කරවගෙන සුවාද භාවයට පත් වුණා. අන්තිමේදී පොල් මණ්ඩලෙන් ඉවත් වෙනතුරු මේ සුවාද භාවය පිහිටාගෙන එම සේවය කරන්න පුළුවන් වුණා. මේ කවර බලයක්ද? වෙන කිසිම බලයක් නෙමේ මෛත්‍රී බලය. මේ වාගේ කෙනෙක් අර විරුද්ධවාදී කෙනෙක් නොගැලපෙන කෙනෙක් මොනෙ කෙනෙක් සාමකාමී කෙනෙක් බවට පමුණවා ගන්න පුළුවන් උනේ මෛත්‍රී බලයෙන්. ඔය වගේ සිදුවීම් කීපයක් අපි දැකලා තියෙනවා. ඒක නිසා බෞද්ධයන් වශයෙන් අපට මේවෙන් බොහොම ප්‍රයෝජන ගන්නට පුළුවන්. දැන් මෙතකින් ඒ සම්බන්ධ කතාව නවත්වන අතරේ මේ මෞර්ය දෙපළගේ මෛත්‍රිය ගැන කැටියෙන් දෙනීමක් කළ යුතුව තියෙනවා. බොහෝ සෙයින් දෙමෞර්යන් අතරේ ඒක කාලයක් සුහදතාව තිබේ ගැටුම් වැටුම් ඇති වෙනවා. ඒක ලෝක ස්වභාවය. නොදියුණු ඉක්මිතයි ඒක සිද්ධ වෙන්නේ. නමුත් මේ දෙපළ මේ තරම් හොඳ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න දරු පිරිසක් එක්ක බොහෝම සැනසෙලි ජීවත් වෙන්නේ මං හිතනවා මේ 60 අවුරුද්ද තුලම ඔවුන් අතර කවදාකවත් වචන මාත්‍රයකින්වත් ගැටුමක් ඇති නොවෙන්නේ ඇති කියලා. ඒ නිසා තමයි මෙසේ නිරෝගීව වයස්ගත වුණත් හිතේ සැනසෙල්ලෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා අපි නවක පිළිචේතේම නැත්තම් ඉදිරි බාල පරම්පරාවට මේ දෙන්න ආදර්ශ වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරතේ මේ දෙපළගේ දීර්ඝ සංසාර එකතේන ප්‍රාර්ථනාවක් ඇති. ඒක නිසා මේ ජීවිතේ පුරා සමන් රැස්කවත් කරගන්නාලද දාන සීල භාවනාදී යම්තා කුසල ධර්ම සම්භාරයක් ඇතොත් ඒ වේයි සත්‍යයක් ත්‍ක්නත්‍රේ අසීමිත ගුණානුභාවයක් පිහිටලා මේ මාෝපේ දෙදෙනා භවයක් භවයක් පාසා සුගතියෙන් සුගතියේ සපක් වෙමින් සද්ධාමින් සීලයෙන් සුත්තයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් බැඳීගෙන සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දරුවන් ද ලැබමින් ඒ දරුවන්ට නිවන් මාර්ගට උපකාර වෙමින් පාරමී පුරාගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ භද්‍රා කාපිලා රහත් මෙන්න වාසේ මෙන්න තමන් යම් බෝධි ඥානයක් පතනවා නම් ඒ බෝධියේ දක්වාම එකට පාරමී පුරාගෙන එක මණ්ඩපයකදී තමන්ගේ දරුවන් මුණුබුරන් මිනිබිරියන් වාගේ පෞලියේ සෑම දෙනා එක්කම එකම ධර්ම මණ්ඩයකදී පැතු බෝධියෙන් බුදුපසේ බුදු මහා රහතන් වහන්සේ ආબોධ කොට නිමිසනසේ වදාළ ශාන්ත ප්‍රණීතග්‍ර අමා මහ නිවන් සුව ලබත්වා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා. අපේ ශාන්ති නායකයන් වහන්සේ මෙසේ විෂය සංකේය කල්පලක්ෂයක් තුල බෝධි සම්භාර පුරා ලෝතුර බුදු වුණා. බුදුබාට පත් වෙලා අවුරුදු 45ක් තිස්සේ ධම්මයේ වස්සවල සූවිසි අසංකේයයේ 9 කෝටි 60 ලක්ෂයක් දෙනා අමා මහ නිවන් පුර පැමිණෙව්වා. අනාගතයේ අවුරුදු 5000ක් මුළුල්ලේ නිර්මලව පැවැත්වීමට අදිෂ්ඨාන බල පිහිටුවලා මානෙල් මාසුවඳ වියදින සීමුක පත්මයෙන් සුදු බුදුරයා සියදන දළදා ස්පර්ශයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට තිබුවා. ආශෝද 80ක් ආයු වරඳලා 45 අවුරුද්දකින් බුදු කිස නිමවලා රතදාසක් ලෝක ධාතු ඒකාලෝක කළ මේ පානක් නිවෙන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. නික්ලේශේ රහතන් වහන්සේලා පිරිනිවුණා. සෝවාන් ආදී ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙතු ජනතාව සුවකී කර්මාරූප මේ පරිලෝ ගියා. යනිති විහාරස්ථානද රාජධාන උයන්පුකුණ මාලිගා දේශයල්ලද කාර්යාගේ හැවැමින් නෂ්ඨාවසේතු වුණා. මේ වාගේ නන්ද තාරකා මහා පෘථිවි මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු. දේවාල දරාලියට කණන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු. කෑමෙන් බීමෙන් ඇඳුමින් පැළඳුමින් බතෙන් බුලකෙන් බෙහෙතෙන් හේතින් පරිහරණය කරන ආකාර සියල්ලක්. හිත ඇති හිතනදී සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි සම්පති පරම්පරා වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි. සිඳෙමින් බිඳෙමින් සතති පරම්පරාව පෙළේ පෙළේ පවත්නා බැවින් දුක්ඛයි. කැමති කැමතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. පිළිකුල් බැවින් ගත නොහැකි බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැත නැත ගෙනදෙන පූර්ව භව තෘෂ්ණාව පරමාර්ථ වශයෙන් දුක්ඛ සමුදය ආරි සත්‍යයි. ඒ දෙකෙන් පද වූ අසංකත ධාතු නිර්වාණයේ පරමාර්ථ වාසයෙන් දුක්ඛ නිරෝධාරි සත්‍යයි. දුක්ඛ නිරෝධාරි සත්‍යයේ සුවසේ සාක්ෂාත් කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරමාර්ථ වාසයෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි. අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරෝදානාදී පාරමී දෙලින් මේ ආර්ය සත්‍ය අතර අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් වැඩියා. සතර දුක් තරණය කොට කෙලෙස් ගිනිමැල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ සියලු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම පාරමී බවට බෝධිපාක්ෂික ධර්ම බවට පත් වේවා. කටු බෝධියෙන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා අපි හිතුවා.